තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යානක් වේවා. පුරුදු පරිදි අපේ සුසංහිත වැඩසටහන් මාලාවේ 9 වෙනි වැඩසටහන මාසික වැඩසටහන ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. අද අපේ සාකච්ඡාව සඳහා පුරුදු පරිදි අපේ ගුරුතුමාණන් උපුල්නි චාන්තගමගේ අපේ ගුරුතුමාණන් සූදානම් සිටිනවා. මේ වැඩසටහන මාලාව තුළම අපි නිතරම උත්සාහ කළේ ඔබත් සමග කිසියම් ආකාරයක හරවත් ධර්මානුකූල සාකච්ඡාවක් කරන්නට. ඒ තුළින් අපේ හිත්වල ඇති සමහර ගැටලු निराකරණය කර ගැනීමටත්, ඒ තුළින් අපේ ප්‍රඥාව වර්ධනය කර ගැනීමටත් අපි නිතරම උත්සාහ කරා. දැන් අද වැඩසටහනත් අපිට ලබා දුන්න මාතෘකාව කිසියම් ආකාරයේ අභියෝගාත්මක මාතෘකාවක් කියලා මට හිතෙනවා. එහෙම කියන්න හේතුව අද මාතෘකාව තමයි අතීතය, වර්තමානය සහ අනාගතය. මේ මාතෘකාව ගැන කතා කරන්න මූලික අඩිතාලමක් දාන්න මම හිතුවා. මගේ සමහර අත්දැකීම්, මගේ පෞද්ගලික අත්දැකීම්, මගේ සේවා කාලය තුල ලැබුණු සමහර අත්දැකීම් ඔබත් සමග බෙදා හදාගත්තොත් හොඳයි කියලා. ඒ අදහසින් මම දන්නවා, ඔබ දන්නවා මම මානසික රෝගීන් සමග සේවා කටයුතු කරන පුද්ගලෙක්. මගේ සායනෙට පැමිණෙන සමහර මානසික රෝගීන් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා සයිකෝසියාව කියලා. ඒ සයිකෝසියාව සහිත රෝගීන්ට තියෙන දැඩි විශ්වාස, සමහර වැරදි විශ්වාස, පදනමකින් තොර විශ්වාස, ඒ වගේම තමයි ඔවුන්ට නොපෙනෙන ශබ්ද, එහෙම නැතිනම් සැබෑවටම නැති ශබ්ද, ඇසෙන ස්වභාවය, කනට ඇහෙනවා රූප පේනවා සැබෑවටම නැති, එවැනි රෝගීන්ට අපි කියනවා සයිකෝසියාවෙන් පෙළෙන රෝගීන් කියලා. හැබැයි තව කණ්ඩායමක් ඉන්නවා නියුරෝසියාව කියන රෝගීන්. මේ නියුරෝසියාව තියෙන රෝගීන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක රෝගී කණ්ඩායමක් තමයි අනාගතය ගැන නිතරම බයෙන් සිටින කණ්ඩායම්. කාංසාජනක රෝගීන්, මොකක් හරි සිද්ධ වෙයිද කියා කිසියම් චකිතයකින් තමයි වුන් ජීවත් වෙන්නේ. එනිසා වුන් නිතරම උත්සාහ කරන මේ අවස්ථාව මගහරින්න. සමහර රෝගීන් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් අතීතයේ සිදුවුණු වැරදි ගැන සිතමින්, පසුතැවෙමින් පසුතැවෙමින් දුක් වෙමින් අඬමින් වැළපෙමින් සිටිනවා. දැන් මම අද මේ ප්‍රස්තාවනා ඔබට ඉදිරිපත් කරේ මානසික රෝග පිළිබඳ දේශනාවකට අපි ගුරුතුමා අරගෙන යන නොවේ. මේ අපිට ඇති වෙන සමහර ගැටලු निराකරණය කර ගැනීමට අවශ්‍ය පදනමක් තමා ගැනීමට. දැන් මට ලැබුණු ප්‍රශ්න මාලාවේ බොහෝ ප්‍රශ්න එක හා සමානයි. අපි හැමෝටම තියෙන එකම වගේ ප්‍රශ්න. මටත් ඇතුළුව. ඉතින් මේ පරිසරය තුළ අපි දකින දෙයක් තමයි මේ වර්තමානයේ සිටින එක ඉතාමත් වැදගත් බව, වටිනා බව. ඉතින් මම ගුරුතුමාගෙන් අහන්න කැමතියි මේ වර්තමානයේ සිටීම, වර්තමානයේ සිත පිහිටවාගෙන සිටීම මෙතරම් අසීරු වන්නේයි. මම හිතන්නේ ඔබතුමාට මේ සාකච්ඡාව දිගටම කතා කරගෙන යන්න පුළුවන්. මම හිතන්නේ මම අවශ්‍ය පරිසරය හදලා දුන්නා කියලා. ඇයි මේ වර්තමානයේ ජීවත් වීම මෙතරම් අසීරු වන්නේ?
බෙහෙවින්ම පින් සිදු වේවා. වෛද්‍ය මිත්‍රිහෙරත් කල්‍යාණ මිත්‍රයාණෙනි, හිතවතුනි, මේ සුසංහිත වැඩසටහන් මාලාව පුරාම නිලඹත් සමග රැඳී සිටින ජීවිතයේ විවිධ පැති දකින්නට දහම්මහැ විවර කර ගැනීම සඳහා ප්‍රශ්න අසමින් මාතෘකා යෝජනා කරමින් අත්දැකීම් බෙදා ගනිමින් ඔබ සෑම දෙනාම අපට සෙසු කල්‍යාණ මිත්‍රයන්ටත් විශාල මෙහෙවරක් කළේ කරන්නේ. ඒ ගැන මුලින්ම සෑම දෙනාටම ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඔව් අයිතිතුමනි, මේ ඔබතුමා අර මේ වචන දෙකක් කීවා, මේ සයිකෝසියා නිවුරෝසියා කිය. ඉතින් මේ දැන් මට තියෙන්නේ කොයි නිවුරෝසියාද සයිකෝසියාද කියලා හිතාගන්න අමාරුයි. සමහරට සයිකෝසියා කියලාත් හිතෙනවා, නිවුරෝසියා කියලාත් හිතෙනවා, අනාගතය ගැන හිතනවා, අතීතය ගැනත් හිතනවා, මම විශ්වාස කරන දේ හරි කියලාත් හිතනවා. ඉතින් මේ අඩු වැඩි වශයෙන් සමහර විට අපි කොහොමද මේ මම මාජින් එකේ ඉන්නව ඇත්තේ. ඔබතුමා මේ ඒ මතු කළපු කාරණේ සයිකෝසියා නියුරෝසියා ගැන අපි දෙවනුවට කතා කරමු. මම හිතන්නේ ඊටාම වැදගත්, අපි කාටත් වැදගත් වෙන අංශ කීපයක් ඇති. ඊළඟට මේ වර්තමානයේ ජීවත් වීම ඇයි මෙතරම් අසීරු? හොඳ ප්‍රශ්නයක්. අපි කවුරුත් සිටියෙතුම ප්‍රශ්නයක්. සමනේ අහන්නෙත් නැති ප්‍රශ්නයක්. වර්තමානයේ ඉන්න ඕනේ කියා කියනවා, කොහොමද ඉන්නේ කියන කාරණයක් අහනවා, ඒ ගැනත් උත්තර දෙනවා. හැබැයි ඇයි අමාරු වර්තමානයේ ඉන්න? එක පැත්තකින් අපි පිළිගන්නවා, සමහර විට දන්නවා ඉබෙන්නේ වර්තමානයේ පමණයි කියලා. ඊයේ නැහැ, හෙටත් නැහැ. ඉතින් තියෙන්නේ අද පමණයි. ඉතින් මේ තියෙන අද ඇයි අපිට ඉන්න බැහැ? ඇයි නැති ඊයේ හරි ලේසියෙන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ? මිය ගිය ඊයේ සහ නූපන් අනාගතයයි මේ පමණ පහසුවෙන් කෙනෙකුට නිරුත්සාහකවම ඉන්න පුළුවන් වෙන්නේ මොන හේතුවක් නිසාද? මේ ඇත්තටම තියෙන යථාර්ථයේ ජීවත් වෙන්න බැරි. මේ කාරණය ගැන මේ විදිහට ප්‍රවේශයක් ගන්න පිළිවන් දැන් කුඩා දරුවන් සමග සිටින විට, උන්චි ළමයි එක්ක සිටින විට, ඒ ඇත් එක්ක කතා බහ කරන විට, සහ ඒ අය අහන ප්‍රශ්න ගැන විචාරශීලී වන විට පැහැදිලි වෙන කාරණයක් තමයි මේ පුංචි දරුවන් හැම විටම කතා කරන්නේ වර්තමානිය ගැන. අහන්නේත් වර්තමානිය ගැන. අපි අහන ප්‍රශ්න වලට දෙන උත්තරත් වර්තමාන කාලයෙන් තමයි පිළිතුරු දෙන්නේ. බඩගිනිද? බඩගිනි නම් බඩගිනි, බඩගිනි නැත්නම් බඩගිනි නෑ. හැබැයි මේ බඩගින්නේ හිටියේ බඩගිනියේ තව ටිකකින්. මේ කතා දරුවන් සාමාන්‍යයෙන් කුඩා දරුවන් අතීත කාලයෙන් හා අනාගත කාලයෙන් උත්තර දෙන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ, ප්‍රශ්න අහන්නෙත් නැහැ. ඉතින් මේ තමයි අපිත් වර්තමානයේ ඉන්න ඇති. තාම පහසුවෙන්, සැහැල්ලුවෙන්, උත්සාහයකින් තොරව කුඩා අවදියේ බිඳු වී. ඊළඟ තරුණයන්ට, තරුණ කිව්වහම තරුණ තරුණියන් දෙපාර්ශවයටම ඇහුම්කන් දෙන විට හා ඒ අය සමග සංවාදයේ යෙදෙන විට පැහැදිලි වෙන කාරණයක් තමයි මේ අය වැඩිපුරම කතා කරන්නේ අනාගතය ගැන. වර්තමානය ගැන කතා කිරීම හුඟක් අඩුයි. අතීතය ගැන ඉතාම අඩුයි. වැඩිපුරම කතා කරන්නේ අනාගතය ගැන. ඔය යෝන් වියේ, නව යෝන් වියේ, තරුණ වියේ. ඊළඟට මැදි වියටත් එහා ගිහිල්ලා ටිකක් වියපත් වියේ ඇත්තන්ට ඇහුම්කන් දෙන විට එයා කතා කරන්නේ වැඩිපුර අතීතය ගැන. එයා ජීවත් වෙන්නේ වැඩිපුර අතීතේ. එයාගේ යථාර්ථය හුඟක් වෙලාවට අතීතේ. අතීතේ තිබුණු දේවල් ගැන, ඒ ලෝකෙ ගැන, කළ දේ ගැන, ඒහි විඳ සතුට ගැන, දුක ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. ඉතින් මේ දැන් මෙහිම බලන විට අපිට අපි ලොකු සම්පතක ඉඳලා ඒ සම්පත අහිමි කරගෙන තිබෙනවා. වර්තමානයේ කියන සම්පතේ අපි ඉඳලා තියෙනවා අවුරුදු ගණනාවක්. නමුත් විවිධ හේතු නිසා ඒ නිධානය අපට අහිමි වෙලා වැළඳිලා දැන් උත්සාහයෙන් ගන්න වෙලා තියෙනවා. ඉතින් මට සමහර විට හිතෙනවා මේ කුඩා දරුවන්ට අපි මොන අපරාධයක්ද කරන්නේ, මොනවද ඉගෙන ගන්න කැමති, කවුරු වෙන්නද කැමති, ලොකු වුණාම මොනවද කරන්න කැමති. දැන් මේ වගේ අනාගත හීන අනාගත ඉලක්ක අහලා වැඩිහිටියෙක් දරුවෙක් මුණ ගැහුනහම අනිවාර්යෙන් ඇසියෙතුම ප්‍රශ්න ටිකක් කියලා හිතනවා මේ ටික. ඉතින් මෙහෙම ප්‍රශ්න ඇසීම තුලින් සහ පෙළඹවීම තුලින් සමහර විට අර වර්තමානීයට අහිමි වෙනවා ඇති. මෙතන එක වෙනසක් තිබෙනවා. දරුවන් වර්තමානයේ හිටියට වර්තමානයේ ඉන්න බව දන්නේ නැහැ. ඒ නොදන්න කම නිසා ඒයට ඒක අහිමි වෙලා යන්නේ. දැන් භාවනාවේ වෙනස තමයි වර්තමානයේ සිටීම පමණක් නොවේ, ඉන්නේ වර්තමානයේ කියන කාරණය දැනුවත් වීම. ඒ දැනුවත් වීම තුළින් තමයි වර්තමානයේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් සිහිය, සතිය, අවදිමත් බව විස්තර කරන්නේ විස්තර කරන්න පුළුවන් එක විදිහක් තමයි වර්තමානයේ දැනගෙන ජීවත් වීම. දැන් සතිපට්ඨාන කියන වචනේ නිතරම පාවිච්චි කරනවා, සිහිය පිහිටවීම. මම බොහොම කැමතියි මේ වචනය මේ විදිහට අර්ථකථනය කරන්න. වර්තමානයේ පදිංචි වීම කියන අර්ථයෙන් සතිපට්ඨාන වර්තමානයේ පදිංචි වීම. දැන් පදිංචි වීම කියවහම මේ ඇයි අපි වර්තමානයේ නෙමෙයිද පදිංචි වෙලා ඉන්නේ? කායිකව නම් වර්තමානයේ, ශරීරයට තිබෙන්නේ වර්තමානයක් පමණයි. ශරීරයට ලොකු අතීතයක් අනාගතයක් ජීවත් වෙන්න නැහැ. හැබැයි සිත ගත්තාම ඒට වෙනස්, තත්ත්වෙ හුඟක් වෙනස්. අත්දැකීම් ලැබෙන්න ඔබතුමා කීවා වගේ ඒ අතීතයේ විශේෂයෙන් හැඟීම් වර අත්දැකීම් සමග, ආවේගශීලී අත්දැකීම් සමග සිත අතීතේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒවා මතක් වීම මෙහාට ගිහිල්ලා එදා විඳ ඒ අත්දැකීම, ඒ හැඟීම, ඒ ආවේගය යලි යලිත් විඳිමින්, යලි යලිත් ආවේගශීලී වෙමින් අතීතේ ජීවත් වෙනවා. ඒක තමයි අතීතේ ජීවත් වෙනවා කියන්නේ. ඒතර ඇත්ත අතීතේ පමණයි. ඊළඟට ඉදිරියේ කරන්න තියෙන දේවල්, වෙන්න තියෙන දේවල් ගැන හිතමින්, පතමින්, ඒ පිළිබඳ හැඟීම් ඇති කර ගනිමින්, ආවේග ඇති කර ගනිමින් අනාගතේ ජීවත් වෙනකොට අපි පදිංචි වෙලා ඉන්නේ බොහෝ විට අතීතේ හෝ අනාගතේ. අපි පදිංචිකරුවන් බවට පත් වෙලා තියෙන්නේ, පුරවැසියන් වෙලා තියෙන්නේ අතීතේ හා අනාගතේ. නමුත් මේ මෙතන වැදගත් කාරණය තමයි අතීතයට හෝ අනාගතයට අතීතයේ හෝ අනාගතයේ අපට ඉඩ දෙන්නේ නැහැ. එහි පදිංචිකරුවන් වෙන්න. දැන් අපිට කිසි අයිතියක් නෑ අතීතයේ හෝ අනාගතයේ. අපි අතීතයේ ජීවත් වෙන්න ගිය ගමන්ම, නැතිනම් අනාගතයේ ජීවත් වෙන්න ගිය ගමන්ම අපිපත් වෙනවා සරණාගතයන් බවට. අසරණයන් බවට, සරණාගතයන් බවට. ඒ අපේම අතීත සිතිවිලි, අනාගත සිතිවිලි මේවා බලවත් වෙලා, ප්‍රබල වෙලා අපි ඒවට යට වෙනවා. ඉතින් අපිට කිසි බලයක් නැහැ අතීතේ අනාගතේ තුල. අපිට ඇත්තටම බලයේ තියෙන්නේ වර්තමානයේ, මේ මොහොතේ. මේ මොහොත තමයි අපේ නිවහන, අපේ පදිංචිය. අපි භාවනාවෙන් කරන්නේ වර්තමානයේ, වර්තමානයේ පුරවැසියන් බවට පත්වීම. සතිපට්ඨාන කියන්නේ ඒ වර්තමාන පුරවැසියන් බවට පත්වීම. ඉතින් ඔබතුමා අහන්නේ ඇයි මේ අපහසු? මේ අපහසු වෙන්න ප්‍රධානම හේතුව තමයි හැබැයි වීම කුරුද්ද. මේ මතක් වීමෙන් නතර කරගන්න නැතිව ඒ මතකයේ ඇතුළට මනසින් පිවිසිලා ඒ සිදුවීම නැවත පුනරූපණය කරමින්, නැවතය රඟ දක්වමින් එහි ඒ විඳින්න පටන් ගන්න. ඉතින් මේ මනස හිතනවා කාලයක් යනකොට මේ තමා තමන්ගේ ලොකුම වගකීම කාර්යභාරය කියලා. කුමක්ද? අතීත අත්දැකීම්, අනාගතේ වෙන්න තියෙන දේවල් නැවත නැවත රඟ දැක්වීම. ඒ මනස බොහොම කැමැත්තෙන් කරනවා, ඇබ්බැහි වෙනවා. ඒ ඇබ්බැහි වීම නිසා අතහරින්න බැරි වෙනවා. මේ ප්‍රබල ඇබ්බැහි වීමක් නිසාම අපිට මේ ඇත්ත කුමක්ද මිත්‍යාව කුමක්ද වෙන් කරගන්න බැරි තැනකට ඇවිත් තිබෙනවා. ඉතින් ප්‍රධානම හේතුව තමයි ඇබ්බැහි වීම අපහසු වෙන.
හොඳයි, බොහොම ස්තුතියි. ඒ පැහැදිලි කිරීමට සාමාන්‍ය පරිදි ඔබතුමාගේ ඉතාමත් දක්ෂ පැහැදිලි කිරීම, ප්‍රායෝගික පැහැදිලි කිරීම අපි හැමෝටම බොහොම ජීර්ණ වෙන විදිහට පැහැදිලි කරා. දැන් එතකොට ගුරුතුමනි, අපේ ප්‍රධාන අරමුණ, මේ භාවනාවේ ප්‍රධාන අරමුණ වර්තමානයේ පදිංචි වීමට අවශ්‍ය පුහුණු ලබා ගැනීම. එහෙම කිව්වොත් නිවැරදිද?
භාවනාව කරන්න පුළුවන් වර්තමානයේට පමණයි. අතීතයට භාවනා කරන්න බෑ. අනාගතයට භාවනා කරන්නත් බෑ. ඒ අතීතය කියන්නේ මතක ටිකක්. ඉතින් මතකයකට බෑ භාවනා කරන්න. ඊළඟට අනාගතය කියන්නේ බලාපොරොත්තුවක්, සැලසුමක්, ප්‍රාර්ථනයක් හා අපේක්ෂාවක්. ඉතින් අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා, සැලසුම් වලටත් බෑ භාවනා කරන්න. භාවනා වර්තමාන ක්‍රියාවක්. ඒ නිසා මේ භාවනා කරනවා කියන්නේම වර්තමානයේ ජීවත් වීමක්, වර්තමානයේ පදිංචි වීමක්. භාවනා කිරීම පමණක් නොවේ, භාවනාවේ යම්තා ප්‍රතිඵල තිබෙනවා නම් ඒ සියලුම ප්‍රතිඵල නෙලා ගන්නට ලැබෙන්නේ වර්තමානයේ සිටියොත් පමණයි.
හොඳයි. දැන් මම තවදුරටත් ඒ ප්‍රශ්නේ පැහැදිලි කිරීම ඉදිරියට අරගෙන යන්න කැමතියි. ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්ද දැන් භාවනාවේ ප්‍රතිඵල කියන එක අදහස් කරන්නේ මොනවද? මොනවද මේ අපි සමහර අපේ කල්යාණ මිත්‍රයන් සමහර වෙලාවට මේ පිළිබඳ බොහෝ දැනුම තියෙන අය කණ්ඩායම් වෙන්න පුළුවන්. හැබැයි හැම දෙනාගේම අවබෝධය සඳහා මොනවද මේ භාවනාවේ ප්‍රතිඵල හැටියට සඳහන් කරන්න? එකක් තමයි වර්තමාන ජීවත් වීමට අවශ්‍ය පෙරපුණ ලබා ගැනීම. ඊට අමතරව
දැන් අපි ආරම්භයේ මුලින්ම පටන් ගත්තොත්, සරලම තැනකින් පටන් ගත්තොත්, භාවනාවේ අපේ කාටත් තියෙන අපහසුතාවයේ සිත දිවීම, සිත දුවනවා. ඉතින් මේ හිත දුවනවා කියා දැනගන්න පුළුවන් වෙන්නේ වර්තමානයේ හිටියොත් පමණයි. ඉතින් ඒ තමා මම හිතන්නේ භාවනානු යෝගීෙකුට ලැබෙන ලොකුම ප්‍රතිඵලය, තමන්ගේ හිත දිවුවා කියලා දැනගන්න ලැබීම. එතකොට ඒ දිවීම අතාරින්න පුළුවන් තම ලැබෙන්නේ නැවත හිතිය තැනට හිත ගෙනෙන්න අවස්ථාව ලැබෙන්නේ වර්තමානයේ හිටියොත් තමයි. ඉතින් මේ හිත පිළිබඳ මේ මූලික කාරණා, හිත දුවනකොට දුවන බව දැන ගැනීම, ඊළඟට ඒ දිවීම අතහැරලා නැවත මෙතනට පැමිණීම, මෙතන සිදුවන දේ දැන ගැනීම, මේ මූලිකම භාවනාවේ ප්‍රතිඵල සහ කාර්යයන් ලැබෙන්නේ කරන්න පුළුවන් වෙන්නේ වර්තමානයේ ඉමේ. මේවා වර්තමානයේ සිටින කෙනෙකුට ලැබෙන සරලම ප්‍රතිඵල. හැබැයි එහාට ගියොත් එහෙම ඔබතුමා කිව්වා මේ අතීතේ තමන් කළ කී දේ, සමහරට කරපු වැරදි ගැන හිත හරියට දුක් වෙනවා. මම දැන් ඔබතුමා කිව් විදිහට ඒක නියුරෝසියා තත්ත්වයක් කියලා කිව්වේ නේද?
එහෙමයි.
ඔව්. ඉතින් මේ අපි කවුරුත් එහෙම අතීතයේ වැරද්දක් වුණාම ඒක වැරද්දක් කියන හැඟීම හිතට ආවොත් සතුටක් එන්නේ නැහැ. හැබැයි ඒක හරි කියලා හිතුවොත් සතුට වෙන්න පුළුවනි. නමුත් අපේ හිතම හෘද සාක්ෂියම කිව්වොත් ඒ කලේ වැරද්දක් කියා ඊට පස්සේ ඇති වෙන්නේ පසුතැවීමක්. ඉතින් මතක් වෙන වාරයක් පාසා තැවෙනවා. පසුතැවීම කියන්නේ ඇයි? පස්සේ දවසක දුක් වෙනවා. පශ්චාත්තාපය කියන්නේ ඇයි? ඒ කරන වෙලාව වෙනවෙයි ඊට පස්සේ. ඉතින් මේ මේ ඉවරයක් නැහැනේ. මතක් වීම ඉවරෙකුත් නැහැ. තැවීම ඉවරෙකුත් නැහැ. හරියට තුවාලයක් වගේ. මේ තුවාලේ පසුතැවෙන්න තැවෙන්න කරන්නේ අපි පාර ගන්න එක. එතනමද පාර ඉතින් එහෙම පාර ගැනීමෙන් හිතනවා ඒ තමයි මේ සුවවේ කරගන්න තියෙන හොඳම ක්‍රමය කියලා. මොකද අපේ අතින් වැරද්දක් වුණා, ඒ වැරද්දට අපි දඬුවම් විඳින්න ඕන. එහෙම දඬුවම් විඳොත් අන්න ඒ වැරද්ද නිෂ්ප්‍රභා වෙලා යයි කියලා හිතලා මේක තමයි ඒ අතින් තියෙන චින්තනය. ඒ නිසා පසුතැවෙනවා. පසුතැවෙන එක හරි සතුටින් සමහර අය කරන්නේ. සතුටින් කියන්නේ කැමැත්තෙන් කරන්නේ. ඒක දුකක්. හැබැයි ඍතවා ගැනීම තුළ යා සතුටක් විඳිනවා. මොකද ඒ වැරද්දක් කළා ඒකම විඳින්න ඕනේ කියන එක. ඉතින් හිතවතුනි මොන චින්තනයේ යටින් තිබුණත් මේක මහා මෝඩකමක්. මෝඩකමක් කියන්නේ මේ ඉවරයක් නැහැ. එහෙම නියමයක් තියෙනවා නම් මේට සිය වතාවක් විඳොත් මේ පස්තැවීම ඉවර වෙයි. ඒ වැරද්ද නැති වෙලා යයි. නැත්නම් 108 වතාවක් විඳොත් හරියයි. එහෙම නැහැ. විඳින්ට 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 මේ තුවාලේ හැරෙනවා ගැඹුරට ගැඹුරට. ඒ වගේම අනිත් අය කරපු වැරදි තියෙනවා. Taman කරපු විතරක් නෙවෙයි අනිත් අය අපිට කරපු වැරදි තියෙනවා. අපිට නැතත් සමහර රටට කරපු වැරදි වෙන්න පුළුවන්. මේව ගැනත් හිත හිත අපි තරහ ගන්නවා. පසුතැවීම වෙනුවට එතින්දි වෙන්නේ තරහ ගැනීම. ඉතින් අතීතයේ දෙවිදිහකට අපි විඳිනවා. අපි අතින් වෙච්ච වැරදි වලට පසුතැවෙනවා. අනිත් අයගේ අතින් වෙච්ච වැරදි වලට අපි ද්වේෂ කරනවා. ඒ ද්වේෂ කිරීම ඉවරෙකුත් නැහැ. පසුතැවීම ඉවරෙකුත් නැහැ. මේ අතීතේ සිදුවුණු වැරදි හදාගන්න බැහැ. අතීතේ ජීවත් වෙමින් අතීතයට රිදවමින් අතීතයට ද්වේෂ කරමින් ඔය අතීතයට තැවෙමින් හොඳම ක්‍රමය තමයි වර්තමානයේ ජීවත් වීම. වර්තමානයේ ජීවත් වීම ඒ නිසා දෙහිතක් ඖෂධයක් ප්‍රතිකාරයක්. ඔයි බොහෝ විට කෙනෙකුට පුළුවන් නම් මේ ඔය පසුතැවීමෙන් සහ ද්වේෂයෙන් ඒ විඳින දුකින් නිදහස් වෙන්න සරලම පහසුම ක්‍රමය තමයි වර්තමානයේ ජීවත් වීම. වර්තමානයේ ජීවත් වීම කියන්නේ අවබෝධය. ඔහෙම වැරද්දක් වුණා. වැරද්දක් වුණා කියනවා නෙමෙයි වුණා. තමන්ගෙන් හෝ තව කෙනෙකුගෙන්. හැබැයි ඒක වෙලා ඉවරයි. ඒක ඉවරයි. ඒ වැරද්ද සමහර එක වතාවයි වුණේ. හැබැයි මතක් වෙන වාර වාරයක් ගානි අපි විඳින එකේ ඉවරයක් නැහැ. ඒක එක වතාවක් නෙමෙයි. ඒකට අවසානයක් නැහැ. ඒ වැරද්ද නිවැරදි වෙන්නේ නැහැ. ඒතත මේ කාරණේ දැන් මේ වැරද්ද මගින් වෙන්නේ නැහැ. මගින් මේ වැරද්ද දැන් වෙන්නේ නැහැ. ඒ වැරද්ද අනාගතේ නොවෙන්නට මම කළ යුතු දේ වර්තමානයේ කරගන්න. මේක තමයි ඉතාම වැදගත් දේ. අතීතේ හැම වැරද්දක් උනේ ඇයි? මොන හේතු නිසාද? ඒ හේතු හඳුනාගෙන ඒ වැරද්ද අනාගතේ නොවෙන්න කළ යුතු දේ වර්තමානයේ කිරීම. ඒක වර්තමානයේ තමයි අපිට තියෙන්නේ ගැළවීම. කරන්න තියෙන දේ කළාම ඒ වැරද්ද ආයෙ වෙන්නේ නැහැ. ඒතර මේක සතුටින්. මේකට දහමේ කියනවා මේ ලස්සන ප්‍රතිකාර ක්‍රම දෙකක් මේ දහමේ පාවිච්චි කරන එකක් තමයි හරිය විරේචනය කියලා. දැන් විරේචනය කියන්නේ ওই සමහරට අජීර්ණයක් එහෙම වෙලා දිරව ගන්න බැරි දෙයක් වුණාම මේ අපේ ක්‍රමයට මේ වමනේ කරවනවා. බේතක් දීලා වමනේ කරවනවා විරේචනයක්. ඒ වගේ මේ ආර්ය විරේචනය. ආර්ය විරේචනය කියන්නේ බොහොම උතුම් ආධ්‍යාත්මික විරේචනයක්. හොඳම දේ තමයි මේක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එක්ක කතා කිරීම. ඒක ආර්ය විරේචනයේ එක අංශයක්. එහෙම නැත්නම් අපි හොඳට සිහියෙන් ඉන්න වර්තමානයේ ඉන්න වෙලාවක වර්තමානයේට අපිට කතා කරලා කියන්න පුළුවන් අවුරුද්දකට කලින් මෙහෙම දෙයක් වුණා. හැබැයි එදා හිටියේ මම නෙමෙයි දැන් ඉන්නේ. ඊට වැඩිය වෙනස්. ඊට වැඩිය භවනා කරන කෙනෙක්. අවබෝධයක් තියෙන කෙනෙක් කියන්නේ වර්තමානයේ ඉන්න තමන්ට තමන් එක්ක සංනිවේදනයක් කරලා සාකච්ඡාවක් කරන්න පුළුවන් මේ අතීතයේ වෙච්ච වැරැද්ද ගැන. ඒක හිර කරගෙන ඉන්නවට වැඩිය මේ ආර්ය විරේචනය හරිය වැදගත්. දෙවෙනි කාරණේ තමයි ආයති සංවරය. ආයති සංවර ආයති කියන්නේ මතු නැවත. සංවරය කියන්නේ එහෙම වරදක් නැවත නොවෙන්න කළ යුතු දේ කිරීම. ත්‍රිකිරීම වර්තමානයි. අතීතයේ තේරුම් ගැනීමත් වර්තමානයේ අනාගතයේ සඳහා සකස් වීමත් කරන්න පුළුවන්නේ වර්තමානයේ. ඒතර මේ විදිහට වර්තමානයේ කියන්නේ හරිය වටින දෙයක්. මේ අරිය විරේචනයයි ආයති සංවරයයි දෙකේම මහත්ඵල මහානිසංස ගන්න පුළුවන්නේ වර්තමානයේ අවබෝධයෙන් හිටියොත් පමණයි.
වර්තමානයේ කිසියම් ආකාරයක ගැටලුවක් ඇති වුණා මම හිතන්නේ දැන් ඔබතුමා පැහැදිලි කරන අතරතුර මගේ ටෙලිෆෝනේ නාද වීම නිසා දැන් ඔබතුමා පැහැදිලි කරා ඉතාමත් ලස්සට මේ අතීතයේ වැරදි දිහා බලලා ඒ හැඟීම් බර නොවි ඒ වගේ යමක් ඉගෙනගෙන ඒ අනාගතය සඳහා යොදවන්න කියලා දැන් මේක අපි අර පුරුද්දක් වශයෙන් හැමදේ වෙලාවම දුකක් ඇති වෙනවා හැබැයි සිද්ධියක් නිසා අතීතයේ සිද්ධ වෙච්ච જાති සම්බන්ධයෙන් ඇති වෙන කනගාටුව මැඩපවත්වාගෙන ඒ දිහා බලලා එයින් යමක් ඉගෙනගෙන ඉස්සරහට යන්න කියන එක තමයි ඔබතුමා පැහැදිලි කරේ මට තේරෙන විදිහට. දැන් මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එචේනම් අතීතයේ සිද්ධ වෙන සමහර යහපත් දේවල් දැන් ඔය කනගාටුවක් පසුගෙවීමක් වෙන සිද්ධියෙන් වලට අමතරව යහපත් සිද්ධියෙන් වෙනවා සතුටුදායක සිද්ධියෙන් වෙනවා. එවැනි සිද්ධියෙන් දිහා බලලා සතුටෙන් ඊදෙස බැලීම යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද එහෙම නැතිනම් එහෙම සිද්ධ වීම එකත් ඔටෝමැටිකලි වෙන්නේ. ඉබේම සිද්ධ වෙන දෙයක් වෙනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස් දැක්වීම කොහොමද?
හිත හොයන්නේ සතුට. හිතට ඕනේ සතුට හිතට අවශ්‍ය සතුට පමණයි. වෙන කිසිවක් හිතට අවශ්‍යත් නැහැ. හිත විඳින්න කැමතිත් නැහැ. හිත හොයන්නෙත් නැහැ. ඉතින් මේ පසුබිම මතයි හිත ඔය අතීතේ සැරිසරන්නේ සතුට හොයාගෙන. ඒ තමයි ඇත්ත. ඒත් අතීතයට යන්න මූලිකම හේතුව තමයි සතුට සෙවීම. අනාගතයට යන්නත් මූලිකම හේතුව සතුට සෙවීම. දැන් එහෙම ඇයි අතීතයෙන් සතුට හොයන්නේ? ඇයි අනාගතයෙන් සතුට හොයන්නේ? සරලම පිළිතුර තමයි වර්තමානයේ සතුටක් නැතිකම. ඕ වර්තමානයේ සතුට වෙන්නට නොදන්නාකම. මේ හේතු දෙකෙන් කවර හේතුවක් නිසා හෝ වර්තමානයේ හිතට සතුටක් නැහැ. එක එකාකාරී නීරසයි බෝරින්. ඒ නිසා හිත මේ හොයනවා එහෙමනම් මට කොහෙන්ද සතුටක් ගන්න පුළුවන්. මට තියෙනවා සතුටදායක මතක. එහෙම එකක් එක්ක මට සතුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට තියෙනවා සුබ සිහින. හැබැයි කරගන්න පුළුවන් හෝ බැරි සුබ සිහින තිබෙනවා. ඒ හිණත් එක්ක හිණ දැකීමෙන් හිටියොත් මට සතුට වෙන්න පුළුවන්. ඉතින් මේ වැරදි අවබෝධය නිසා හිත තමන්ට වර්තමානයේ අත්දකින්න නොහැකි වුණු සතුට සොයමින් අතීතයේ පිටු පෙරලනවා අනාගත හීන අදා ගන්නවා. එතනදී ඔබතුමා කිව්වා වගේ සතුටදායක අත්දැකීමක් මතක් කරගෙන සතුට වෙනවා. සුබ දිනයක් ගැන හිතමින් සතුට වෙනවා. දැන් මෙතන ප්‍රශ්නයක් මේක පිළිතුරක් නෙවෙයි ප්‍රශ්නයක්. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් කිසි ප්‍රශ්නයක් නැහෙනේ සතුටදායක මතක ගැන හිතේට මතක් කර කර සතුට වෙනවත් පුළුවන් නම් සුබ සිහින දකිමින් සතුට වෙන්න පුළුවන් නම් මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නැහෙනේ. නෑ ඒ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයක් වෙන්නේ හේතු දෙකක් නිසා මූලික වශයෙන්. එකක් තමයි කෙනෙකුට බෑ කාටවත් බෑ සතුටුදායක මතක විතරක් මතක් කරලා නවත්තන්න. එහෙම පාලනයක් ඔබතුමා කිව්ව වචනේ හරියටම හරි ඔටෝමැටිකලි වෙන්නේ. ඒ ඔටෝමැටිකලි වෙන නිසාම මෙතන අපේ පාලනයක් නෑ. මම මතක් කරන්නේ මේ සිද්ධිය විතරයි. ඒ සිද්ධියෙත් මෙන්න මේ කොටස පමණයි. මොකද සතුටුදායක. ඉන් එහාට මතක් කරන්නේ නැහැ. වෙන සිද්ධි මතක් කරන්නේ නැහැ කියලා එහෙම හරියටම ඒ සිද්ධිය විතරක් මතක් කරලා සතුටු වෙලා ආයේ වර්තමානයට එන්න කාටවත් බැහැ. එහෙම වෙන්නේ නැහැ. මතක් කරන්නේ ගියාම ඒ ඕන සිද්ධියක් මතක් වෙනවා. හැබැයි ඕන නැති සිද්ධි ගණනාවක් මතක් වෙන්න පටන් ගන්නවා. ඒ පාලනය අපෙන් ගිලිහිලා යනවා. ඊළඟට අනාගතයේ පැත්තිනුත් එහෙම තමයි වෙන්නේ. අපි ලක්ෂණ සැලසුමක් හදන්න පටන් ගන්නවා බොහෝම සතුටින්. හැබැයි ඒ සැලසුම අස්සට නොදන්නව, දන්නේම නැතුව රිංගනවා අපි බලාපොරොත්තු නොවන දේවල්. ඒ නිසා ඔබතුමාර මුලින්ම කියපු කාරණේ බය වගේ දෙයක් වෙන්න පුළුවන්. කොච්චර ලක්ෂණට ඒ සැලසුම හැදුවත් තියෙන්නේ මොන බයක් වෙනවා. බය වෙන්න නෙමෙයි අපි සැලසුම් හදන්නේ. හැබැයි බය වෙනවා. බය වෙලා නවතිනවා. අනේ මොනවා වෙයිද? මට මේක කරගන්න බැරි වෙයිද? ඉතින් මේක එක කාරණයක්. දෙවෙනි කාරණේ ඊට වැඩිය සියුම්. මොකද්ද? මේ අතීතේ මතක් කරමින් ඒදා විඳ සතුට අදත් විඳීමයි. හෙට විඳින්න තියෙන සතුට ගැන හිතමින් අද විඳීමයි. ඇත්තටම බැලුවොත් ඒ දෙකේම සැබෑ සතුටක් නෑ. ඒ සැබෑ සතුට නෙමෙයි. අතීතයේ සතුටක් වින්ද කියන එක ඇත්ත. ඒක බොරුවක් නෙමෙයි. හැබැයි මතක් කරලා ඒ මතක් වෙනකොට ලබන සතුට එදා වින්ද සතුට නොවේ. අතීතේ කියන්නේ හරියට නිතරම කියන දෙයක් මේ හපල හපල විසික් කරපු නිකවුක් හපයක් වගේ. ඒ හපනකොට හරි සතුට ඇනිරහයි. හැබැයි ඒක දැන් විසික් කරලා තියෙන්නේ. ඒ අතීතයේ හපයක්. ඒ හපේ ආයෙ අරගෙන හැපුවා කියන ඒ පැනිරහ ලැබෙන්නේ. ඉතින් ලැබෙන්නේ පැනිරහ පිළිබඳ මතකයක් පමණයි. හෙට විඳින්න තියෙන සතුටක් වුණත් ඒ ගැන හිතලා අද ලබන සතුට ඒ හෙට ඇත්තටම ලැබෙනව නම් ලැබෙන සතුට නොවේ. එයත් මවාගත්ත සතුටක්. ඉතින් මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ මේ තමයි වෛද්‍යතුමනි, මේ සැබෑ සතුට කියන කාරණේ සැබෑ සතුට නන්නාඳුනන ඒ නොහඳුනන සතුටේ හෙවණැල්ල පමණක් විඳින කෙනෙක් පුද්ගලයන් බවට අපි පත්වෙමින් යනවා මේ නිසා. ඉතින් මේක බොහොම බරපතල දෙයක්. ඔබතුමා කිව්වර මානසික උග්‍ර තත්ත්වයන්ට සමහර විට මේ හේතුවක් වෙන්නත් පුළුවන්.
හයි ඔබතුමා, එතෙන්නම මාතෘකාව ගෙනපු නිසා මම තවදුරටත් ඒ ගැන අහන්න කැමතියි. දැන් අපි මේ කණ්ඩායමෙන් හැම කල්යාණ මිත්‍රයෙම භාවනා කරන්න බොහොම උත්සාහ කරන අය මම ඇතුළුව. හැබැයි ඒ අතර අරවැනි මානසික රෝගීන්, ඒ කියන්නේ මානසික රෝගීන් තියෙන අය, අතීතයේ තියෙන වැරදීම් ගැන අසතැවෙන අය, සහ අනාගතය ගැන බය තියෙන අය, ඒ කියන්නේ බයෙන් සිටින එක, ඔවුන් සඳහා අපිට ඔබතුමා කියපු පරිදි මට අවබෝධ වුණ පරිදි වර්තමානයේ ජීවත් වීමට පුරුදු කිරීම තමයි එක්තරා ප්‍රතිකාරයක් වටපත් වෙන්නේ. ඊට අමතරව අපිට ඔවුන් සඳහා කළ හැකි තව යමක් තියෙනවද?
ඔව්, මේ අතීතයේ සමග මිත්‍ර වීම වැදගත්. දැන් මේ අතීතයේ හතුරෙක් විදිහට තමයි බොහෝ විට පෙනෙන්නේ නිසා. මම දැන් ඔබතුමා ළඟට එන බොහෝ දෙනෙක් කරන ඉල්ලීමක්. ඒ ඉල්ලීම සමහර විට මට ලැබෙනවා. අනේ මේ කොහොමද අමතක කරන්නේ? අමතක කරන්න ක්‍රමයක් කියලා දෙන්න. මේ මතකේ නැති කරන ක්‍රමයක් කියලා දෙන්න. ඉතින් ඇයි කියලා අහුවහම කියන්නේ මේ මට මේ හදියට වද දෙනවා. මට නිදා ගන්න දෙන්නේ, වැඩක් කරන්න දෙන්නේ, පාඩම් කරන්න දෙන්නේ. මේ මට හරියට සතුටු වෙන්න දේවල් දිනවා. හැබැයි එකකින්වත් සතුටු වෙන්න දෙන්නේ නැහැ. ඒත් ඇවිල්ලා හිටිනවා. ඉතින් මේ මතකයේ දිහා බලන්නේ හතුරෙක් විදිහට. මේ බැලීම නිසා මතකයට ද්වේෂ කරනවා, උත්සාහ කරනවා, සමහරට ඔළුවට ගහ ගන්නවා, ඔළුව පිටියේ ගහ ගන්නවා. මේ ඒ තමන්ට රිදවල එහෙම ඔළුවට රිදවල හරි අමතක කරන්න පුළුවන් කියලා. මතකයට ද්වේෂ කරා කියා, හෝ තීයට හෝ කියා වෘත්තට 2018ට ද්වේෂ කරා කියා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. නැති ප්‍රශ්න හැදෙනවා. මේ දේශය නිසා නැති ප්‍රශ්න හැදෙනවා. කායික ප්‍රශ්නයි, මානසික ප්‍රශ්නයි, ආධ්‍යාත්මික ප්‍රශ්නයි, ප්‍රශ්න ගොඩක්. ඉතින් ඒ සඳහා මෛත්‍රී භාවනාව යදා ගන්න පුළුවන්. අතීතයට මෛත්‍රී කරන්න. අතීතයත් එක්ක යාළු වෙන්න, මිත්‍ර වෙන්න. අතීතය කියන්නේ හතුරෙක් නෙවෙයි, ගුරුවරයෙක් කරගන්න. ඒ වෙනස, ඒ පරිවර්තනයට එන්න හතුරෙක් කරගත් අතීතය ගුරුවරයෙක් කරගන්න. ඔය පාඩම ද වැරදුනානේ. දැන් ඔය ඔහම වරදින්ට කලින් කී දෙනෙක් නම් කියන්න ඇද්ද ඔබට ඔය දේ කරන්න එපා කිය. එහෙම අවවාද අපිට ඕනේ තරම් අහලා තියෙනවා. පන්සලේ හාමුදුරුවන්ගෙන්, පල්ලියේ පාදලිතුමාගෙන්, අම්මලා තාත්තලාගෙන්, දහම් පාසල් ගුරුවරුන්ගෙන්, පාසල් ගුරුවරුන්ගෙන්, සමහර විට පොලිසියෙන්, උසාවියෙන් ඕනේ තරම් ඒ අවවාද ලැබලා තියෙනවා. හැබැයි අවවාද පළක් වෙලා නැහැ නේ. ඒ වැරද්ද තමන්ගේ වුණානේ. ඉතින් දැන් මේ වැරද්දේ අතීතය අපිට කියනවා මේ ඔබ ආයෙත් මේ වැරද්ද කළොත් එහෙම මීටත් වැඩිය විඳින්න වෙනවා. දැන් අර කවුරුත් කියන එක ගණන් ගත්තේ නැති වුණාට මේ අතීතය ඇවිත් අපිට කතා කරනකොට ඒට අහුම්කන් නොදී ඉන්න බෑ. මොකද අතීතේ නිදාගන්න දෙන්නේ. දැන් කවුරු හරි ඇවිල්ලා අපිට නිතර බයිනකොට අපිට පුළුවන් නිදාගන්න. ඒක බැන් ඇහිමින් වලකින්ද නිදාගන්න පුළුවන්. හැබැයි අතීතයේ දෝෂනා රෝපණය කරනකොට නිදාගන්න බෑ. නිදාගන්න දෙන්නේ. ඉතින් එතකොට නිදාගන්න බෙහෙත් හොයන්න වෙනවා. ඉතින් ඔබතුමාට ආවම ඔබතුමා දෙනව ඇති නිින්ද යන්න බෙහෙතක්. හැබැයි මේ බෙහෙත අරගෙන නිදාගත්තාම අතීතයේ හීනයක් විදිහට එනවා ඊට පස්සේ. දෙයකට බෙහෙත් මං හිතන්නේ නැහැ. හීනෙන් බය වෙන එකට හීන. ඉතින් ඒ නිසා මේ අතීතයේ යවනල්ලක් විදිහට අපේ පසපසින් ඇවිත් අපිට කතා කිරීම, අපිව අපිට ආමන්ත්‍රණය කිරීම, අපිට දෝෂාරෝපණය කිරීම නවත්තන්නට බාහිර ක්‍රමයක් නැහැ. තියෙන එකම එක ක්‍රමයක්, හොඳම ක්‍රමයක් තමයි අතීතයේ දිහා බලන විදිය වෙනස් කරගන්න. හතරෙක් විදියට නෙමෙයි, ගුරුවරයෙක් විදියට බලන්න. මට පාඩමක් කියලා දෙන්නේ. ওই පාඩම බොහෝ දෙනෙක් මට කිව්වා. හැබැයි මට ඒක තේරුන්නේ නැහැ. මට ඉගෙන ගන්න බැරි වුණා. හැබැයි මේ ගුරුවරයා මට දඬුවමක දෙමින් තමයි පාඩම කියලා දෙන්නේ. ඉතින් ඒ විදිහට ඒ එතනින් එනම් මොනවද ඉගෙන ගන්න පුළුවන්? ඇයි මට එහෙම වැරද්දක් මගේ අතින් වුණේ? මොන හේතු නිසාද? සමහර ඒ වෙලාවේ මගේ සිහි කල්පනාව තියෙන්න නැත්වේ. එහෙම නැත්නම් කිසියම් ආවේගයක් මාව යට කරගෙන යන්න ඒ නිසා මට අනිත් කෙනා කියන දේ හරියට ඇහුන්නේ නැහැ. තේරුන්නේ නැහැ. කලබල වුණා. අන්න මේ විදිහට අපිට පුළුවන් ඒ අතීතයේ නැමැති ගුරුවරයගෙන් හරියට ඉගෙන ගන්නට ඒ වැරද්දයි මේ කියන්නේ. ඒ දන්නේ අතීතයේ පමණයි. වෙන කවුරුවත් දන්නේ නැහැ. කිසිම පොතකත් නැහැ. කිසිම පොතකත් නැති කිසිම බාහිර ගුරුවරයෙකුට කියලා දෙන්නත් බැරි. ඉතාම වැදගත් ජීවිත පාඩමක් තමයි අතීතයේ අපිට කියලා දෙන්නේ. හැබැයි ඒ පාඩම ඉගෙන ගන්නට අපි ශිෂ්‍යයන් බවට පත් වෙන්න ඕනේ. කාගේද? අතීතයේ නැමැති ගුරුවරයාගේ. ශිෂ්‍යයෙකු බවට, ශිෂ්‍යාවක බවට පත් වුණොත් මේ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් එතකොට අතීතයේ ආදරණීය ගුරුවරයෙක් බවට පත් වෙනවා. අර දඬුවම් දෙන යමපණ්ඩෙක් නෙවෙයි, ආදරණීය ගුරුවරයෙක් බවට පත් වෙනවා. අපි කීකරු ශිෂ්‍යයෙකු බවට පත්ව ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ අතීතයේ සමග මිත්‍ර වීම, අතීතයත් සමග තිබෙන අපේ සම්බන්ධතාවයට ආධ්‍යාත්මික අගයන් දීම, ඒ තුළින් පුළුවන් මේ ප්‍රශ්නය
හරිම අපූර්ව පැහැදිලි කිරීමක්. අතීතයේ සමග මිත්‍රවන්න, ගෝලයෙක් වෙන්න අතීතයේ ඒ ගුරුවරයා සමග ඉගෙනගෙන තමන්ගේ වෙනස දකින්න උත්සාහ කරන බොහොම සිද්ධ වෙන අපේ ගුරුතුමනි ඒ පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. මේ අතර මට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. මම කැමති මේ මොහොතේ ඉඳන් ඔබ සමග දෙඩමළු වෙන්න, ප්‍රශ්න වලට උත්තර සැපෙීමට බොහොම ප්‍රිය කරනවා. ඒ විශේෂම් ඒ ක්‍රියාවලියේ සිදු කිරීමට වර්තමානයේ ජීවත් වන ගමන් අතීතයෙන් ඉගෙන ගත යුතුයි, අනාගතයේ සැලසුම් කළ යුතුයි, එසේ කිරීමට දිනේ යම් සුදුසුම වේලාවක් තියෙනවද?
හරි අමාරු වැටෙන ප්‍රශ්නයක්. කවුරු හරි කල්යාණ මිතුරෙක් හරි මිතුරියක් හරි ඔබතුමා හරහා අහන්නේ, කොයි වෙලාවද වැඩිය හොඳ අතීතයේ ශිෂ්‍යයෙකු වෙන්න අනාගතය සැලසුම් කරන්න? එක පැත්තකින් මා සතුටු වෙනවා ඒ ප්‍රශ්නෙට. මේ හේතුව ඔය කාර්යයන් දෙකටම අපි වෙලාවක් දීලා නැහැ. සාමාන්‍ය අපේ දිනචරියාවේ හැම දෙයකම වෙලාවල් දීලා තියෙනවා. දත්මදින්ටත් වෙලාවක් තියෙනවා, වැචිකිලියන්ටත් වෙලාව තිබෙනවා. හැබැයි වෙලාවක් දීලා නැත්තේ, නිශ්චිත වෙලාවක් හොයාගෙන නැත්තේ අතීතය ආවර්ජනය කරන්නයි අනාගතේ සැලසුම් කරන්නයි. ඒ නිසාම කුමක්ද සිදු වෙලා තියෙන්නේ? හැම වෙලේම අපි අතීතය ආවර්ජනය කරනවා, අනාගතේ සැලසුම් කරනවා. හැම වැඩක්ම කරමින් අපි තුන් දත්මදිනවා කියලා. හැබැයි ඒ වෙලාවේ වැඩිපුර කරන්නේ දත්මැදීම නොවේ, අතීතය ආවර්ජනය කරනවා. ඊළඟට කරන්න තියෙන දේ සැලසුම් කරනවා. ඒ දෙක කරමින් තමා ඊට ලැබෙන විට දත්මැදෙන්නේ. ඉතින් දත්මැදීම දෙවෙනි කාර්යය. පළවෙනි කාර්යය අතීතය ආවර්ජනය කිරීම. අනාගතේ සැලසුම් කිරීම. කෑම කනකොටත් එහෙමයි, වෙනකොටත් එහෙමයි, වැඩ කරන විටත් මෙහෙම. ඒ නිසා ඒ ප්‍රශ්නය හරීම ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඔය ආවර්ජනයේ සඳහා නම් හොඳම වෙලාව තමයි ටිකක් දවසේ වැඩ ඉවර වෙලා, හැබැයි නිින්දට යන්න කලින්, එතන ඇඳට යන්න කලින් නිදාගන්න වෙහෙස නැති වෙලාවක්. ඊළඟට ඒ ආවර්ජනයෙන් පස්සේ කරන්න හදිසි වැඩකුත් නැති වෙලාවක් හොයාගෙන ආපහු බලන්න, අද දවසේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ, මට මොනවද අද දවසේ ලැබුණු පාඩම්, ඊයේ මම ඉගෙන නොගත් නිසා අද සිදුවුණු වැරදි මොනවද, පෙරේදායින් හෝ ගිය සතියින් හෝ මෙතෙක් කාලයක් ජීවිතයෙන් මා යමක් ඉගෙන නොගැනීම නිසා මොනවද මට අද දවසේ වුණු වැරදි, හෙට දවසේ ඒ වැරදි නොවෙන්න නම් මා කුමක්ද කරන්න? මේ ආවර්ජනය කරන්න හොඳම වෙලාව තමයි දවසේ වැඩ ඉවර වෙලා බොහොම නැවුම්ම විවේකීව සිටින වෙලාව. එහෙම නීතියක් නැහැ, ඕනෑම වෙලාවක ආවර්ජනයක් කරන්න පුළුවන්. ඊළඟට මේ අනිවාර්යයෙන්ම වෙලාවක් වෙන්කර ගන්න අනාගතයේ සැලසුම් කරන්න. අඩුම ගානේ පැය භාගයක්වත් දවසේ. ඒ වෙලාව භාවනාවක් විදිහට ඒ දේ කරන්න. හිත මොනවද කරන්න තියෙන්නේ? අනිත්‍ය මොනවද? ලබන සතිය. අද මොනවද සැලසුම් කරන්න ඕනේ? හිත සඳහා, ලබන සතිය හෝ ලබන අවුරුද්ද සඳහා. මුළු ජීවිතේ සඳහාම නොවේ, අද අනිවාර්යයෙන්ම කළ යුතු සැලසුම් තිබෙනවාද අනාගතය සම්බන්ධයෙන්? ඒ මොනවද කියලා හඳුනාගෙන බලන්න. මොම් ප්‍රායෝගිකව පොලයක් අරගෙන වුණත් කමක් නැහැ. මෙන්න මේ කාරණේ. ඒකේ පළවෙනියට මොනවද කියනම් මම කරන්න ඕනේ, දෙවෙනියට මොනවද, තුන්වෙනියට මොනවද, මේ විදිහට අපිට තේරෙන විදිහට ඒ සැලසුම් හදන්න. හදලා අපෝ බලන්න. බලලා ඒක වෙනසක් කරන්න ඕන, වෙනසක් කරන්න. එන්න තමන් සෑහීමකටපත් වුණොත්, සෑහීමකටපත් විය හැකි ආකාරයට ඒ සැලසුම කළා කියා තෘප්තිමත් වෙන්න. මේක හරි වැදගත්. තෘප්තිමත් වීම. තෘප්තිමත් වෙන ඒ ෆයිල් එක වහලා දාන්න. වැමි නැත්තම් වෙන්නේ නැවත නැවත මතක් වෙනවා. මතක් වෙන වාරයක් වාස අපි තෘප්තිමත් වෙලා නැත්නම් ඒ සැලැස්ම ආයෙ වෙනස් කරනවා. අලුතින් දේවල් එකතු කරනවා. අලුතෙන් තියෙන දේ අයින් කරනවා. මේක ඉවරයක් නෑ. ඒ සැලැස්ම සංශෝධනය කිරීම ඉවරයක් නෑ. ඒක මහා වදයක්. ලොකු වදයක් බවට පත් වෙනවා. නිදා ගන්නට බෑ. එහෙම නෙමෙයි මේ සැලැස්ම හරියට හදන්න පුළුවන් උපරිමයට තව කෙනෙක්ගේ උපදෙස් ගන්න ඕන නම් ඒ විශේෂ සම්බන්ධයෙන් විශේෂඥයෙකුගේ උපදෙස් ගන්න අධ්‍යක්ීම් තියෙන අරගෙන සෑහීමකටපත් වෙන්න පුළුවන් ප්‍රමාණයට හදලා නැවත බලලා අඩුවක් තියෙනව නම් වෙනස් කරලා තෘප්තිමත් වෙලා සෑහීමකටපත් වෙන්න. එතකොට මතක් වුණොත් ආය වේලාවක මගේ සැලැස්ම මට පුළුවන් උපරිමයෙන් මං සකස් කළා කියලා නැවත හිතට කියලා දෙන්න ආයේ ෆයිල් එක අරින්න යන්න.
බොහොමත්ම පිංසීත් දෙනාය පැහැදිලි කිරීමට මම හිතන්නේ ඒ ගැන මම නැවත අටුවා ටිකක් කියන්නේ ඔබ ඔබතුමාගේ පැහැදිලි කිරීම තව වඩා වටිනා වචන වලින් පොඩි එක ගැටලුවක් විතරක් ඉදිරිපත් කරන්න කැමතියි. දැන් සමහර පුද්ගලයන් ඉන්නවා ඔවුන්ට මේ සඳහා ඔවුන්ගේ සිත නිර්වල් වෙන්නේ බොහෝ වෙලාවට පාන්දර යාමේ වෙන්න පුළුවන්, කෙනෙකුට රාත්‍රි කාලේ වෙන්න පුළුවන්. ඒ අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් වෙනවා නොවේද? ඒ නිසා පුද්ගලයා තමන්ගේ නිදහස් වෙලාව ඒ පුද්ගලයා විසින් සොයාගත යුතු වෙනවා නෙවේද?
අනිවාර්යයෙන්ම පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එතකොට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා, කරන රැකියාවෙන් රැකියාවට වෙනස් වෙනවා. ඒ වගේම කාලෙන් කාලෙට, ඒ කියන්නේ සීත කාලේ උෂ්ණ කාලේ, ඒ අනුවත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසායි මා කිව්වේ නීතියක් නියතයක් කියන්න බෑ, අනිවාර්යයෙන්ම මෙන්න මේ වෙලාවෙම කළ යුතුයි කියලා. නමුත් මේ ආවර්ජනීය නින්දට කලින් කිරීම වැදගත්. මොකද ඒ දවසේ සිදුවීම් නිසා අපි විශේෂයෙන් ඇති කරගත්ත හැඟීම් ආවේග ආවර්ජනය කරලා ඒව විරේචනය කරන්න පුළුවන් නම් නින්දට කලින් හරි වටිනවා. එහෙම නැත්තම් වෙන්නේ අපි නිදියගන්නේ ආවේගත් එක්කයි. ආවේගත් සමග අපි නිදාගත්තොත් වෙන්නේ මේ ආවේග අපේ යටිහිතේ කොටසක් බවට පත් වෙනවා නින්දෙදී. සමහර උදේ නැගිට්ටාම මතක නැහැ. ඊට පස්සේ වෙන්නේ මේ යටිහිත කියන එක මට වැඩි ඔබතුමා විග්‍රහ කරයි, ඔබතුමා දන්නවා මම මේ වචනේ විතරයි කියන්නේ. ඉතින් මේ යටිහිතේ මේවා නිදන් වුණාට පස්සේ මේවා මොන විදියට ක්‍රියා කරයිද, ප්‍රතික්‍රියා කරයිද, එළියටේද අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා යටිහිතේ කොටසක් බවට පත් වෙන්න කලින්, ඒ කියන්නේ නිදා ගන්න කලින් පුළුවන් නම් ආවර්ජනයක් කරලා ඒ දවසේ විශේෂ ප්‍රබලම හැඟීම් ටිකවත් විරේචනය කරන්න එය ඉතාම වැදගත්. ඊළඟට මේ හෙට දවස සැලසුම් කිරීම නම් මං හිතන්නේ නිදා ගන්න කලින් කරන එක එච්චර සුදුසු නෑ, සෞඛ්‍ය සම්පන්න නෑ. ඒ නිින්දට නම් බාධාවක් වෙනවා. අපි හෙට කරන්න තියෙන දේවල් නිදා ගන්න ගිහිල්ලා හිතන්න ගියොත්. අර ඔබතුමා කිව්වා වගේ උදේ නැගිටලා පුළුවන් නම් ඒක වෙලාවක් අරගෙන අද දවසේ මොනවද කරන්න තියෙන්නේ, ආයක පොතනින්ද පටන් ගන්න ඕනේ කියලා බොහොම පිළිවෙලකට සරලව සැලසුමක් කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි.
හොඳයි. අද දවසේ ලැබෙන ප්‍රශ්න, මේ මගේ හිතේ තියෙන ප්‍රශ්නම අපේ අසන්නන් ඉදිරිපත් කිරීම ගැන මට බොහොම සතුටක් දැනෙනවා. මගේ වැඩේත් පහසු වෙනවා, හදවතටත් දැනෙනවා. මේ ඊළඟ ප්‍රශ්නය ටිකක් දීක ප්‍රශ්නයක්, හැබැයි ඉතාමත් ප්‍රායෝගික ප්‍රශ්නයක්. අපිට ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්, විසුවලයිසේෂන්, මැනිෆෙස්ටේෂන් වගේ දේවල් වලින් කියන්නේ අනාගතයේ තමන් ලබා ගැනීමට බලාපොරොත්තු වන දේ දැනටමත් ලැබී ඇති බව සිතෙන් දකින්න කියලා. දවසේ නිදාගන්න පෙර, අවදි වීමට පෙර දවසේ හැකි පමණ වතාවක් එම අනාගතයේ ලබා ගැනීමට කැමති දේ දැනටමත් ලැබිලා කියලා හිතලා අපේ වැඩ කරන්න කියනවා. බුදුදහමේ උගන්වනවා අනාගතය ගැන සිහින දකින්න එපා කියලා. මේකෙදී අපි කුමන දෙයක් කරේ තුද අන්ත දෙකක් අතර සිර වෙලා වගේ, මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මේ අසන්නගේ ප්‍රශ්නය.
ඔව්, මේක විෂයන් දෙකක්. බුදුදහම කේන්ද්‍ර වෙන්නේ නැතිනම් බුදුදහම ඉලක්ක වෙන්නේ ලෝකයෙන් ඈතර වීමට, මේ සංසාර දුකට නැවතුම් පිටක් තබන්න. ඉතින් ඒ මුඛ්‍ය අරමුණින්, ඒ මූලික ඉලක්කයෙන් කරපු දේශනා සමග මේ ලෞකික විෂයන් සංසන්දනය කරන්න ගියාම අපිට පේනවා මේවා අන්ත දෙකක් බව. හැබැයි මෙතන තියෙන්නේ ඉලක්ක දෙකක් පිළිබඳ ඒ වෙනස පමණයි. භවනාවේදී අනිවාර්යයෙන්ම අපි කියනවා, ඒ භාවනාවේ ප්‍රතිඵල ගැන හිතන් කියන්න එපා. දැන් ඉතාම වැදගත්. දැන් අපිට සමත භාවනාවේදී ඥානය සමාධිය ඵලය කියන. හැබැයි ඒ ගැන හිතන් එපා කියලා. ඒ ගැන හිතන් කියන්න එපා. ධ්‍යානය කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? ඒක ලැබුණාම කොහොමද? ඉතින් දැන් මට හම්බ වෙනවා මාතක මොකක්ද මේ භවනා කරන්න ගිහිල්ලා මනස විකෘති වෙච්ච විකෘතුණා කියන අය. ඉතින් එහෙම අය නිසා බොහෝ දෙනෙක් භවනාවට දොස් කියනවා, භවනා කරන්නත් බය වෙනවා, භවනා කරාම උමුතු වෙනවා කියන පිස්සු හැදෙනවා කියන අදහසක් තියෙනවා. හැබැයි මෙතන එහෙම වෙන්න එක හේතුවක් තමයි මේ ඒ ප්‍රතිඵල ගැන හොයලා, ධ්‍යාන කියන්නේ මොකද්ද, ධ්‍යානයක් ලැබුණාම කොහොමද, මාර්ගඵලයක් ලැබුණාම ලැබිච්ච කෙනෙක් කොයි විදිහටද ඉන්නේ, දැන් මේවා කලින්ම හිතලා අර ප්‍රශ්නේ ඇහුවා වගේ ඒවා ලැබුණා වගේ දැන් හිතට කාවද්ද ගත්තොත් වෙන්නේ මේ හිතේ ස්වභාවය තමයි ආශාවක් ඇති වුණාම ඒ ආශාවේ ආශාව තෘප්තිමත් කරගන්නේ නැතුව හිතට නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ කියන්නේ හිතට ඉවසිල්ලක් නැහැ, සැනසිල්ලක් නැහැ. හිතේ ඇති කරගත් ආශාවන් තෘප්තිමත් කරගන්නේ නැතුව. ඉතින් ප්‍රායෝගික පැත්තෙන් හිත බලනවා කොහොමද මේ ආශාවන් තෘප්තිමත් කරගන්නේ? ඒ හීන හැබෑ කරගන්නේ කොහොමද? උන්ගේ උත්සාහයක් හිත ගන්නවා. හැබැයි ඕනෑම හීනයක් වෛද්‍යතුමනි, කල්යාණ මිත්‍රවරුනි, ඕනෑම හීනයක් හදාගන්නේක ලේසි, හැබෑ කරගැනීම අපහසු. ඒකට ලොකු ක්‍රියාමාර්ග ගන්න වෙනවා. කාලයක් යනවා. වියදම් කරන්න වෙනවා. මහන්සි වෙන්න වෙනවා. ඉගෙන ගන්න වෙනවා. ඉවසන්ත වෙනවා. ඉතින් එහෙම කරන්න ලොකු ධෛර්යයකුත් ඕනේ. ඉතින් මේ සියල්ලටම වැඩිය පහසුයි මේ ඒ අත්දැකීම දැන් ලැබුවා වගේ හිත ගන්න තව ක්‍රියාමාර්ගයක් තියෙනවා. Tamanta ප්‍රායෝගික වශයෙන් එහෙම දුෂ්කර ක්‍රියාවක් කරලා ඉලක්කයක් සම්පූර්ණ කර ගැනීමට බැරි නම් හොඳම දේ හිත කරන්නේ ඒක ලැබුණා වගේ අත්දැකීමක් මවා ගන්නවා. හීනවලින් බොහෝ හීන, සියලුම හීන නොවේ. නමුත් බොහෝ හීන ඇතුළේ තියෙන්නේ මෙන්න මේ මූල ධර්මයේ. එතකොට මේ කෙනෙකුට අපි හිතමු, මම උදාහරණයක් කියන්නම්. මේ එක්තරා පන්තියක මේ ශිෂ්‍යයන් සමග සාකච්ඡාවක් කරනකොට ඒ ශිෂ්‍යව හීන පිළිබඳ සාකච්ඡාවකදී දකින හීන ගැන කියන්න කිව්වහම ඒ ශිෂ්‍යයන් බොහෝ දෙනෙක් දැක්ක පොදු හීනයක් තිබ්බා. පොදු හීනයක් කියන්නේ එකම හීන හැමෝම දැක්ක නෙවෙයි. නමුත් ඒ දැක්ක ඒ හීන අතරව සමාන හීනයක් තිබ්බා බොහෝ ශිෂ්‍යයන් දුටු. කුමක්ද මේ? ඒ පන්තිභාර ගුරුවරයාට අල්ලගෙන ගහනවා ළමයිට. ගුරුවරයාට පහර දෙනවා. ඉතින් හැබැයි මේ එදා කතා කරන කල් මේ හීන ගැන ශිෂ්‍යයන් කතා කරලා තිබුණේ නැහැ. මේක තිබ්බවක් නේ. අය කියන්නේ මම හීනෙන් දැක්කා අපේ සර්ට හොඳටම අල්ලගෙන මං ගහනවා කිය. අතින් පහින් ගහනවා එහෙම කියන්න කැමති නෑ. ඒක කතා කළා නෑ. එදා තමයි මුළු පන්තියම දැනගත්තේ. පන්තිය වැඩි දෙනෙක් මේ හීනේ නිතර නිතර දකිනවා. මේ හේතුව මේ ගුරුවරයා ටිකක් සැරයි, දරදඬුයි, ප්‍රසිද්ධියේ බයිනවා, ප්‍රසිද්ධියේ දඬුවම් දෙනවා, අවමාන කරනවා. ඉතින් ඒ වෙලාවේ ගුරුවරයා ඉදන් ඉවසනවා. දැන් මේ කාරණේ උනේ අවුරුදු 25කට ඉතර කලින් සාකච්ඡාවක්. ඉතින් අද නම් ඒ තත්ත්වය වෙනස්. මේ හීනයක් විදියට කවුරුවත් තියන් ඉන්නේ අද ළමයි නා. ඒක එදාම දවාලේම හැබෑ කරගන්නවා. නමුත් මේ 25කට කලින් සංස්කෘතිය වෙනස් නිසා මේක හිතේ තිබුණා මේ ආසාව. දැන් මේක ප්‍රසිද්ධිය අවමාන කරා. මේකට මම රිටර්න් එකක් දෙන්න ඕනේ. හැබැයි රිටර්න් එකක් දෙන්න ප්‍රායෝගිකව බෑනේ. එතකොට ඒ හිත කරන්නේ ඒ අවශ්‍යතාවයේ හීනයක් විදියට හදලා එයාව සංසිඳ කර සෑහීමකට පත් කරනවා. ඉතින් මේ මෙතන වැදගත්ම කාරණය තමයි මේ ඒ විෂුවලයිසින්, එහෙම නැත්නම් ඒ ඉලක්කය Tamanට දැන්ටම ලැබුණා කියලා ඒක මවාගෙන හිතින් ඒ පරිසරයට ගිහිල්ලා Taman ඒ කුටුවේ වාඩි වෙලා ඉන්නවා, ඒ ඇඳුම ඇඳගෙන ඉන්නවා, එහෙම හිතීම ය පොඩ්ඩක් කළාත් නම් කමක් නැහැ. හැබැයි මේ වැදගත් වෙන්නේ මම හිතන්නේ බුදුදහමේ ඔය ජනප්‍රිය මනෝවිද්‍යාවේ දෙකේම වැඩිපුර අවධාරණය කරන්නේ ඒ වෙනුවෙන් කරන්න තියෙන මොකද්ද කියලා බලලා ඒ කිරීමට වැඩි තැනක් වැඩි කාලයක් දෙන්න. ඉලක්කය දැන්ටම හැබෑ වුණා කියකේ හිතේ තියෙන එකට වෙනුවට හැබෑ කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒතර මේකේ පළවෙනියට අද මොකද්ද කරන්න තියෙන්නේ? හෙට මොකද්ද? අන්න එහෙම ප්‍රායෝගික සැලැස්මක් හදලා ඒ සැලැස්මට අනුව වැඩ කෙරේ. මෙතෙන්දි මම හිතන්නේ ජනප්‍රිය මනෝවිද්‍යාවයි බුදුදහමයි අතර ලොකු වෙනසක් නැහැ.
තේ ප්‍රායෝගික සැලක්මක් සැදලා ඒ සැලස්මට අනුව ක්‍රියාත්මක වෙන්න. දැන් මට මීට කලින් ලැබුණ ප්‍රශ්න බොහෝමයක් සමහර ප්‍රශ්න අනිත් ප්‍රශ්නවලට සම්බන්ධයි. ඒත් මම හිතනවා මගේ වගකීමක් වෙනවා මේ සියලුම ප්‍රශ්න ඔබතුමාට ඉදිරිපත් කිරීමට පුළුවන් කිවිස්. විදිහට සමහර ප්‍රශ්නවලට උත්තර සමහර අවස්ථාවල කලින් ඒ ප්‍රශ්නට උත්තර ලබා දීලා තියෙන්න පුළුවන්. ඒත් මම හිතනවා මේ ප්‍රශ්න සාකච්ඡා කරන එක මගේ වගකීමක් බව. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ත්‍රිපිටකයේ අන්තර්ගතයේ යුෂ බිඳුවකට ගතහොත් එයින් කියවෙන්නේ මේ මොහොතේ ජීවත් වීම පිළිබඳව බව ඔබතුමන් සඳහන් කරන අසාර්ථකෙමි. මෙතරම් මේ මොහොතේ ජීවත් වීම ප්‍රයෝජනවත් වන්නේ ඇයිද කියා පැහැදිලි කර දෙන මෙන් කාරණක ඉල්ලා සිටිමි. ඔබතුමා ඒ සඳහා කිසියම් පැහැදිලි කිරීමක් කිසියම් ප්‍රමාණයකට කරා. ඒ කියන්නේ යමක් එකතු කරන්න පුළුවන්.
ඔව් මේ එම්මම මේ මුළු ත්‍රිපිටකය ගැනම මා එහෙම කිව්වද කියලා නම් මතක නැහැ. එහෙම කියන්න තරමට මට සුදුසුකමුත් නැහැ. නමුත් මේ දහමේ ಗುಣ ගත්තාම ඒ ධර්මයේ ಗುಣ හයක් ගැන අපි කතා කරනවා. සක්කාතු භගවතා ධම්මෝ. මේ දහම බුදුරජාණන් වහන්සේ, ශාස්ත්‍රූන් වහන්සේ මැනවින් දේශනා කර තිබෙනවා. මේ දේශනා කළ දහම සන්දික්කෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ. එතකොට මේ ಗುಣ තුනම කියන්නේ වර්තමානයේ ගැන. සන්දිප්පිකෝ. සන්දිප්පිකෝ කියන්නේ මෙතනම ප්‍රතිඵල තියෙනවා. කෙනෙක් ඒ ධහමේ යෙදෙන්න පටන් ගත්තද ඒ පටන් ගත්ත තැනම එතනම ප්‍රතිඵල තියෙනවා. අකාලිකෝ ඒ මොහොතේම ප්‍රතිඵල තියෙනවා. මෙතන මේ මොහොතේම වෙනසක් වෙන නිසා ඕනම කෙනෙකුට අභියෝගයක් කරන්න පුළුවන්. ඒහිපස්සිකෝ ඇවිල්ලා බලන්න. මේ මොහොතට ඇවිල්ලා බලන්න. කොහාටද එන්න කියන්නේ මේ මොහොතට. මේ මොහොතට ඇවිත් බලන්න. ඉතින් මේ මුළු ධහමේම රසය, ප්‍රතිඵලය, ආනිසංස ගන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේ හිටියොත් පමණයි. අතීතේ අනාගතේ ඉඳලා නම් ධහමින් ප්‍රයෝජනයක් ගන්නට බැ. ධහමින් නෙමෙයි මේ මනුෂ්‍ය ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්නත් බැ. තමන්ට තියෙන ධනයෙන් ප්‍රයෝජනයක් ගන්නත් බැ, දැනුමින් ප්‍රයෝජනයක් ගන්නත් බැ, කිසිම දෙයකින් ප්‍රයෝජනයක් ගන්නට බැ කෙනෙක් අතීතේ හෝ අනාගතේ ඉන්නවනම්. ඒ නිසාම ඔය සුත්තනිපාතේ තිබෙන කාරණයක් තමයි කනෝ වෝමා උපච්චක. මේ ෂණය ඉක්මවන්න එපා, මේ ෂණය නාස්ති කරන්න එපා, මේ මොහොත මගහරින්න එපා, අතහරිය ශෝක කරන්න තමයි වෙන්නේ කියන කාරණය. ඉතින් ඒ නිසා මේ ඔබතුමා කිව්වාගේ මේ කාරණේ අපි නැවත නැවත කතා කරනවා. වර්තමානයේ තමයි තියෙන එකම යතුරු සිදුර මේ සිරගෙයි ඉංගලන්ඩ්.
වර්තමානයේ තමයි එකම යතුරු සිදුර මේ සිරගෙන් ඉංගලන්ඩ්. මම හිතන්නේ ඒ නැවත නැවත කතා කරද්දී ඒ අගය තියෙනවා. මොකද ඒ තරම් ප්‍රායෝගිකව ඉතාමත් අපහසු කාර්යයක් බව මට දැනෙන නිසා වෙනසක් අපේ බොහෝ දෙනා අහන ප්‍රශ්නයත් ඒකමයි. ඒට සාපේක්ෂව තවත් සමාන වූ ප්‍රශ්නයක් තියෙනවා. වර්තමානයේ තමන් කරමින් සිටින රාජකාරියට වඩා එයින් පසු කිරීමට ඇති දේ ගැන කල්පනා කරමින් බොහෝ දෙනෙක් ආතතියටපත් වෙනවා නේද? වර්තමානයේ තමන් කරමින් සිටින රාජකාරියට වඩා එයින් පසු කිරීමට ඇති දේ ගැන කල්පනා කරමින් බොහෝ දෙනෙක් ආතතියටපත් වෙනවා නේද? අනාගතය ගැන අහන්නේ.
ඔව් මේ ආතතිය වාතතියත් ලස්සන වචනයක්. මේ ඒක වෙනමම දවසක සුසංගීත වැඩසටහනකින් කතා කරන්න තරමට වැදගත් පළල් මාතෘකාවක්. බොහෝ විට කෙනෙක් හිතනවා මේ ආතතිය ඇති වෙන්නේ වැඩ වැඩි වුණාම කියලා. ඉතින් වැඩ වැඩි නිසා බිසිනස් එකයි ස්ට්‍රෙස් එකයි දෙක එකට යන දෙකක්. ඒ කියන්නේ කාර්ය බහුලත්වයේ සහ ආතතිය එකට යනවා කියලා තමයි හිතන්නේ. ඒ නිසා ආඩම්බරයෙන් තමයි හරියට ආතතිය කියලා කියන්නේ. ඒක කියනකොට නොකිය කියන්නේ මං හරි කාර්යබහුල කෙනෙක් කියන එක කියන කෙනා. හැබැයි ඒ දෙක අතර ඍජු සම්බන්ධයක් නම් පේන්නේ නැහැ. ඇත්ත මොකද්ද? මේ ආතතියට හේතුව ඒ ප්‍රශ්නය ඇසු කල්‍යාණ මිත්‍රයා හෝ මිතුරිය ලියූ පරිදි මේ වැඩ කිරීම නෙවෙයි, මේ කරන්න තියෙන වැඩ ගැන හිතීම. ආතතිය ඇති වෙන්නේ සිතීම නිසා මිසක් කිරීම නිසා නෙවෙයි, හිතීම නිසා. එතකොට කරන්න පුළුවන් එක වැඩයි. හැබැයි හිතන්න පුළුවන් වැඩ 10ක් 15ක් 100ක් 200ක් හිතන්න පුළුවන් වැඩවල සීමාවක් නැහැ. හැබැයි කරන්න පුළුවන් එක්ක එක වෙලාවක වැඩිමොත් වැඩ එකක් දෙකක් ඒ වගේ තුනක් 10ක් 15ක් නම් කොහොමත් කරන්න බෑ. ඒත් එකක් දෙකක් කරා කියලා ආතතියක් ඇති වෙන්නේ එක මොහොතක. හැබැයි එක මොහොතක වැඩ 10ක් 15ක් ගැන හිතන්න ගියොත් අන්න ඒ හිත ආතතියටපත් වෙනවා. ඉතින් මේ ඒ නිසා ආතතිය අඩු කරගන්න වැඩ අඩු කරගන්න ගැනීම නොවේ විසඳුම. මේ ඒ නිසා බොහෝ දෙනෙක් කියනවා මේක මේ නිකන් ඉන්න නිකන් හිටියොත් තමයි ආතතිය නැති වෙන්නේ කියලා. හැබැයි ඉතින් නිකන් ඉන්නයි මා දකිනවා ඒ අය වැඩ කරන අයට වැඩි ආතතියෙන් ඉන්නේ. නිකන් ඉන්න දැමිනි මාළු දාසේ ආතතිය වැඩි බොහෝ දෙනෙක්ට වැඩ කරනවට වඩා. ඒ නිසා මේ ආතතිය ඇති වෙන හැටි දැකලා මේ සිතීම අඩු කරගන්න පුළුවන් නම් ඒ සතිපට්ඨානෙන් කරන්නේ කරන වැඩේ අවධානය යොමු කරන්න. මේ වෙලාවේ කරන දේට අවධානය යොමු කරන්න. ඒ අවධානය යොමු කරාම අර හිතට එක වෙලාවේ වැඩ දෙක තුනක් කරන්න අපහසු නිසා මේ අර සිතීම අඩු කළා දාන්න. සිතීම අඩු වෙනකොට හිතට සැහැල්ලුවක් ලිහිල් බවක් එනවා. නිසා ඒක පුහුණු කරන්න පුළුවන්. වර්තමානයේ සිතීම පුහුණු කිරීම තුළින් වර්තමානයේ කරන දේට සාවධාන වීම පුහුණු කිරීම තුළින් එක වැඩකට පස්සේ තව වැඩක්, ඒ වැඩේට පස්සේ තව වැඩක්, දවස් අන්තිමට වැඩ රාශියක් කළා තියෙන්න පුළුවන්. නමුත් ලොකු ආතතියකින් තොරව.
බොහොමත්ම ස්තුතියි අපේ ඊළඟ සුසංගිත වැඩසටහනට මාතෘකාවක් ලබා දීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපි මේ මාතෘකාව ගැන කතා කරන්න හැමෝම බොහොම ආසාවෙන් ඇති. ඒක බොහොම යහපත් කාලෝචිත මාතෘකාවක් කියලා හිතෙනවා. ඔබතුමා කිව්ව පරිදිම ඇත්තටම මම එක්තරා පර්යේෂණ ලිපියක් කියවලා තියෙනවා. ආතති නිසා ඇතිවෙන හෘද වස්තුවේ ආබාධ ඇතිවන්නේ ඉරිදා උදේට කියලා. වැඩ නැති දවසක කියලා. ඒක බොහොම ප්‍රායෝගිකව පැහැදිලි කරා කියලා මට හිතෙනවා ඔබතුමා විසින්. අව ප්‍රශ්නයක් තියෙනවා. වර්තමාන මොහොත තුළ සිත රඳවා තැබීම කුසලයක් වනවාද? ඉසේ වන්නේ නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න.
කුසලයක් තමයි. කුසලයක් කියන්නේ දක්ෂතාවක්. දැන් අතීතයේ ඉන්න දක්ෂතාව ඕනේ නැහැ. මතකේ ජීවත් වෙන්න ඒ අදක්ෂතාවක්. ඒ ඔබතුමා කිව්වා වගේ ඔටෝමැටිකලි සිදුවෙන දෙයක් නේ යාන්ත්‍රිකව. ඉතින් යාන්ත්‍රිකව වෙන දේ කුසලයක් නොවේ, අකුසලයක්. හැබැයි වර්තමානයේ ඉන්න බෑ යාන්ත්‍රිකව. ඒට වීරිය ඕනේ, සිහිය ඕනේ. අතීතේ වර්තමාන අනාගතය මේවා වෙන් කළා දකින්න සම්මාදිටියක් තියෙන්න ඕනේ. එතකොට සම්මාදිටිය, සම්මා සති, සම්මා වායාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැදගත්ම අංග තුනම එකට එකතු වෙනවා කෙනෙක් වර්තමානයේ සිටීම. සිටින වෙලාවේ ඒ නිසා එය මහා කුසලයක්. මහා කුසලයක්.
තවත් ප්‍රශ්නයක් තියෙනවා. අතීතයේ සහ අනාගතයේ පවතින්නේ සිතුවිල්ලක් තුල පමණක් බව තේරුණත් අතීතයේ සිදු වූ සමහර සිදුවීම් තවමත් මනසට වද දෙයි. මේ මනස මුදවා ගන්නේ කෙසේද?
ඔව්, සිතුවිල්ලක් පමණක් කියලා අපි හිතුවට ඒ හිතන්න පුළුවන්. අපිට සිතීමෙන් ඒ කාරණේ තේරුම් ගන්නත් පුළුවන්. නමුත් ඒ මදි. මොකද මේ ඔය ඇත්ත තමයි. ඊයේ කියන්නේ අදට සිටිවිල්ලක්. ඊයේ දවස කොහෙද තියෙන්නේ? ඊයේ දවස හොයාගන්න කිව්වොත් ආපහු හොයාගන්න බැහැ. ආතල ඊයේ දවස හොයාගන්න බැහැ. ඒක හොයාගන්නත් බැහැ. මොකද නැහැ. ඊයේත් නැහැ, හෙටත් නැහැ. හැබැයි තියෙන්නේ හිතේ පමණයි. ඊයේ තියෙන හිතේ පමණයි, හෙටත් තියෙන හිතේ පමණයි. ඒ අතීතේ කියන්නේ මතකයක්, අනාගතේ කියන්නේ බලාපොරොත්තුවක්, මතකයක් කියන්නේ බලාපොරොත්තුවක් කියන්නේ සිටිවිල්ල. ඒ නිසා න්‍යායාත්මකව ඇත්ත, න්‍යායාත්මකව මේ තේරුම් ගැනීම හරි පහසුයි. නමුත් අපි කලින් කතා කළා වගේ අපහසු දේ මොකද්ද? මේ සිටිවිල්ලක් ආවම හිතට සිහිය නැති වෙනවා අපේ. සිහිය නැති වුණු මොහොතේම ඒ සිටිවිල්ල දොරක් අරිනවා. අතීතයේ දොර නැතිනම් අනාගතයේ දොර. විතර මතකයක් නම් ආවේ අතීතයේ දොර ඇරෙනවා. බලාපොරොත්තුවක් නම් ආවේ අනාගතයේ දොර ඇරෙනවා. ඉතින් අපිට සිහිය නැත්තම් අපි වෙන්නේ මේ දොරෙන් ඇතුල් වෙනවා. එහෙම නැත්තම් තව විදිහට කියනවා මෙයා වාහන වගේ. වාහන වගේ අපි ඉදිරියෙන් ඇවිල්ලා නවත්තනවා. අතීතයේ මතක නැමැති වාහනේ අනාගත බලාපොරොත්තු නැමැති වාහනේ සිටිවිලි විදියට ඇවිත් අපි ඉස්සර නවත්තනවා. නැවතුහම මේ අපි මෙතන හිටන් ඉන්නේ ඇයි? මේ පාරයිනේ හිටන් ඉන්නේ ඇයි කියන ඒ සිහිය අපිට තිබුණ නැත්තම් ඒ නැති වුණු මොහොතේම අපි කරන්නේ අපි මගියන් බවට පත් වෙලා මේ නවත්තපු වාහනයට නගිනවා. නවත්තන නවත්තන වාහනවලට නගිනවා. හැබැයි අපි මෙතන හිතන් හිටියේ කොහොමවත් යන්න නොවේ. මේ මොහොතේ ඉන්න. නමුත් ඒ අමතක වෙනවා සිහිය නැති වුණ ගමන්. අමතක වුණු මොහොතේම මේවා සිතිවිලි වුණත් ඒවා වාහන බවට පත් වෙනවා. අපි මගියන් බවට පත් වෙනවා. ඉතින් අපි සිතිවිල්ලක් ඇතුළත රිංගුවාම ඒ සිතිවිල්ල අපි එක්ක යනවා. ඒ සිද්ධිය සිද්ධියකට එක්ක යනවා. සිද්ධියකට අපි එක්ක ගියාම වෙන්නේ ඒ සිද්ධිය නැවත රඟතක් වෙන්න පටන් ගන්නවා. නැවත ඒ සිද්ධිය සිදුවෙන්න පටන් ගන්නවා. ඒ සිදුවෙනකොට තමනුත් එතන ඉන්නවා. දැන් ආයෙත් දැනුම් අහන්න පටන් ගන්නවා. තමනුත් බයි. එයත් බයි. එදා බැනපු ටිකක් කියනවා. තව අලුතෙන් ටිකකුත් කියනවා. ඉතින් මේ විදිහට මේ මතක් වෙන වාරයක් පාසේ මතකීට තව තව දේවල් අපි එකතු කරනවා. ඊළඟ වතාවේ මතක් වෙනකොට මේ අර කලින් මතක් වුණාම එකතු කරපු ටිකත් එක තමයි ඊළඟ වතාවේ මතක් වෙන්නේ. මේ විදිහට මේ මතකයන් අපි පෝෂක් කරනවා, පෝෂණය කරනවා අනවශ්‍ය විදිහට. අපිම පෝර දාලා වතුර දාලා. ඉතින් මේ මතකයන්ට පෝර වෙන්නේ වතුර වෙන්නේ අපිමයි. කොහෙවත් තියෙන වතුරක් පෝරක් කියලා දානව නෙවෙයි. අපිම තිය වෙලා අපේ ශක්තිය ෂේ වෙලා මේ හැඟීම් බර මතක ශක්තිමත් වෙනවා, අපි දුබල වෙනවා. ඉතින් එතකොට මේ සිද්ධිය වෙනවා. මේ සිද්ධිය වෙනකොට අපි යට වෙනවා. අපිට පාලනයක් නැහැ. හරියට හීනයක් දකිනවා වගේ. අපිට කියන්න හැකියාවක් නැහැ. හීනයක් පමණයි, ඇත්තක් නොවේ කියා අපි අතීතයේ සිරකරුවන් බවට, වහන් බවට පත් වෙනවා. ඒ නිසා මේ කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි හොඳට වර්තමානයේ ස්ථාවර කරගන්නට. භාවනාවෙන්, සක්මන් භාවනාවකින්, එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවෙන්, අස්නාවෙන් නැත්නම් වර්තමානයේ හෙන ශබ්ද, මේ කුමන හෝ කමඨහනකින්, සතිය මුල් කරගත්ත කමඨහනකින් හොඳට වර්තමානයේ ස්ථාවර කරගන්න. ස්ථාවර කරගෙන තමන්ට තේරුණාම මට වර්තමානයේ ඉන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ අර කරදර කරන මතකයන් එන්න ආරින්. දැන් මෙතන තත්ත්ව වෙනස්. තමන් අතීතයට යෑමයි, අතීතයට වර්තමානයට එන්න ආරාධනා කිරීමයි. අපි අතීතයට ගියාම අපි අතීතේ හිරකාරයන් බවට පත් වෙනවා. හැබැයි අපි වර්තමානයේ ඉඳගෙන අතීතයට එන්න කියලා කිව්වොත් අතීතේ එන්නේ අර ප්‍රශ්නේ කිව්වා වගේ සිතිවිල්ලක් විදියට පමණයි. ඉන් එහා දෙයක් නැහැ. ඒතර වර්තමානයේ වෙන්නේ සිද්ධියක් වෙනව නෙමෙයි, අපි චිත්‍රපටයක් දිහා බලනවා වගේ වර්තමානයේ ඉඳගෙන අතීතයේ දිහා බලන්න පුළුවන් ඒ සිදුවීම දිහා. ඉවරයි. හැබැයි ඉවර වෙච්ච සිද්ධිය වීඩියෝ කරාන, වීඩියෝ රෙකෝඩ් කරාන, ඒ රෙකෝඩින් එක දිහා ආපහු බලනවාගේ වර්තමානයේ ඉඳගෙන බලන්න පුළුවන්. වර්තමානයේ හිටියොත් අතීතය රීප්ලේ වෙනවා. අපි අතීතයට ගියොත් අතීතය රීප්ලේ වෙනවා නෙමෙයි, නැවතත් වෙන්න පටන් ගන්නවා. ඒතර මේ වෙනස තියෙනවා. රීප්ලේ වීමයි නැවත වීමයි කියන එක. ප්ලේ වීමක් නෙවෙයි, ඒ සිද්ධිය නැවත වෙනවා. ඉතින් මෙතනින් බේරෙන්න හොඳම දේ තමයි වර්තමානයේ ස්ථාවර කරගෙන ඒ කරදර කරන අතීත සිදුවීම් කැමැත්තෙන් වර්තමානයට ගෙනල්ලා වර්තමානයේ ඉඳගෙන ඒව දිහා බැලීම බලන්න බලන්න තේරෙනවා මේක ඉවරයි. හරයක් නැහැ. සිතිවිල්ල පමණයි කියන එක.
වර්තමානයේ ස්ථාවර කරගෙන මේ සිදුවීම් දිස බලන්න පුරුදු වන්න. මේ අපිට නිතරම ඉතාමත් දීර්ඝ ප්‍රශ්න ඉදිරිපත් කරන අපේ කල්යාණ මිත්‍රයෙක් තවත් දීර්ඝ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අප ජීවත් වෙනවා කියා කියන්නේ හැම වෙලාවෙම මායාවේ දැලේ පැටලි පැටලි ඇඹරෙන එක නේද? අතීතයත් අනාගතයත් අපගේ සිතේ ඇති කරවන සිතුවිල්ල පමණක් බවත් වැටහෙනවා. නමුත් අපි බොහෝ විට වර්තමානයේ ගත කරන්නේ අතීතයේ ලැබුණු ආභාෂයත් අනාගතයේ සකස් කිරීමේ ක්‍රියාමදාමයත් වෙනුවෙන් යොමු වීමට බවයි මට පෙනෙන්නේ. පහත දැක්කන අත්දැකීම් වලින් ඒ ඉතාමත් පැහැදිලි වෙනවා. වර්තමානයේ මම කඩේ යනවා අනාගතයේ ඇතිවි හැකි අවශ්‍යතා සපුරා ගන්න. වර්තමානයේ මම ආහාර අනුභව කරනවා අනාගතයේදී මගේ ශරීරය හොඳින් තියාගන්න. වර්තමානයේ මම භාවනා මධ්‍යස්ථානයට යනවා අනාගතයේදී භාවනා කරන්න. අතීතයේ ඉගෙනගත්ත විදියට වර්තමානයේ විදර්ශනා වඩනවා අනාගතයේ සත්‍ය අවබෝධ කරගන්න. මේ සියල්ල මේ අවසානය ඇතියට කොහොමද දකින්නේ? අපි කිසියම් දෙයක පැටලි පැටලි සිටින එකක් නේද කියලා තමයි තමා අහන්නේ.
සියල්ල මායාවේ දැල තමයි. ඉතින් මේ මායාවේ දැලේ දැලට දැලේ කොටසක් නොවන කිසිවක් නැහැ. මොනම දෙයක්වත් නැහැ මායාවේ දැලට සම්බන්ධ නොවන. ඒ තමයි ඇත්ත. ඉතින් මේ කාරණේ මේ ධාමයේ තියෙනවනේ. මායාවම ඇවිත් සුරජනන් ඒක මේම ප්‍රකාශයක් කර අභියෝගයක් කළා කියා මහන ඔය ඇහැ මගේ කියන සුරජනන් වහන්සේගේ ඇහත් මාරයා කියනවා මාරයාගේ කියා ඔය ඇහත් මගේ ඔය ඇහැට පේන රූපත් මගේ ඇහැයි රූපයි නිසා උපදින චක්කු විඥානයක් තිබෙනවද කියන සිතක් තිබෙනවද ඒ සිතත් මගේ ඔය කනත් මගේ කනට ඇහෙන ශබ්දත් මගේ සෝත විඥානයත් මගේ මේ විදිහට ඉන්ද්‍රියන් 6 ගැනම කියනවා මනෝ විඥාන ගැනත් කියනවා මනසක් මගේ මනසේ පහළ වෙන සිතිවිලිත් මගේ මනසයි සිතිවිලි එකතු කරලා නැති වෙන මනෝ විඥානයක් මගේ ඉතින් මහන ඔබ කොහි ගිහිල්ලා මගින් දේරෙන්නද මාර්ය බුදුරජාණන් වහන්සේගෙන් අභියෝගයක් කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේ තින්දි දේශනා කරන්නේ කියන්නේ මාර්යා ඔය ඇහැ ඔබේ නෙමේ මගේ ඔය රූප මගේ ඔබේ නෙමේ චක්කු විඥානේ ඔබේ නෙමේ මගේ නෑ එහෙම කිව්වොත් තමයි පටලැවෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔව් ඇහැ ඔබේ මේ ඇහැට පේන රූපත් ඔබේ ඒ නිසා පහළ වෙන සිත් තියනවා දේවත් ඔබේ ඉතින් ඉන්ද්‍රියන් අයම කියනවා අන්තිමට මනසත් ඔබේ පහළ වෙන සිතිවිලිත් ඔබේ ඒ නිසා පහළ වෙන මනෝ විඥානයත් ඔබේ මං කවදාවත් මායයා ඒව මගේ කියලා කියලා තියෙනවා කවදාවත් මම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මගේ කියලා කියන දිනවල මම මගේ කියලා නෑ මගේ නෙවෙයි කියලා කියන්නේ ඉතින් ඒ නිසා ඔබේ දැලේ මා පටලැවෙන්නේ නැත මේ තමයි ඇත්ත. ඉතින් අපි මේ මායාවේ දේවල් අපේ කියන්නේ කියොත් තමයි ඒ දැලේ පටලැවෙන්නේ. මේ සියල්ල මායාවේ තමා. මායාවේ බව දැනගෙන මායාවේම දේවල් උපක්‍රමශීලීව අපි පාවිච්චි කරනවා ඒ දැලේ බේරෙන්නේ. අතීතයේ මායය. අනාගතයත් මායය. හැබැයි අතීතයෙන් අපි ඉගෙන ගන්න. ඉගෙන ගන්නේ ඒ අතීතයේ කරපු දේවල් නැවත නැවත කරන්නට නෙවෙයි. නොකරින්. දැන් මායාවේ දැලේ පටලැවෙන්නේ අපි අතීතයේ හිත හිත ඒ කරපු දේවල් නැවත 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 කරන්න හිතනවා නම් සැලසුම් කරනවා නම් අන්න මායාවේ දැලේ පැටළුණා. දැන් අපි අතීතයේ හිතනවා. හැබැයි හිතන්නේ ඒ කළ දේවල් ඒ අවසාන වතාව. ඒ තරහ ගත්තේ අන්තිම වතාවට. ආයෙ මං තරහ ගන්නෙ නොගෙන ඉන්න මොකද්ද කරන්න? අන්න ඒ සඳහා. ඉතින් එහෙම ගමනක් නම් අපි යන්නේ මාරියම් අපි උදව් කරගන්නවා. මාරියගේ දැලේ මාරියම් දාපු දැලේ දැලින් නිදහස් වෙන්න මාරියටම නොදැනී. වෙන උපක්‍රමයක් නැහැ. මෙතන තියෙන්නේ මාර්යාගේ දේවල් අපි පාවිච්චි කරනකොට මාර්යා හිතනවා මෙයා මට අහු වෙලා කියලා. ඉතින් අපි කරන්නේ මාර්යාගේ දේ වෙන දෙයක් නැති නිසා මාර්යාගේ දේම අපි පාවිච්චි කරනවා ඉන්න නොවේ යන්න. ඒ ඉලක්කය වෙනස් යන්න.
හොඳයි, මේ මෙහොතේ ලැබුණ තව ප්‍රශ්නයක් ඔබතුමාට ඉදිරිපත් කරන්න සූදානම්. එක්තරා ආත්මයක් කල්යාණ මිතුරියක් අහනවා. ගරු ආචාර්යතුමනි, මම මෙසේ සිතමි. වර්තමානයේ අනාගතය නිර්මාණය කිරීමට සැලසුම්ම කටයුතු කිරීමට උදව් කරනු ඇත. අනාගතයේ කරා අකුසල් රැගෙන යාමේ වැළැක්වීමට ඉතාමත් යෝගී අවස්ථාව වර්තමානයයි. අතීත අකුසල් ප්‍රවර්ධනය කිරීම වර්තමානයේ සක්‍රියා නිසා බලක්වයි. එම නිසා සිහි බුද්ධියෙන් ක්‍රියා කිරීමට වඩාත් වටින කදිම අවස්ථාව වර්තමානයයි. කවද සදාම් ක්‍රියා සහ ගුණධර්ම දියුණු කර ගැනීමට මහඟු කාලයකි. අනාගතයේ තවම ළඟා වී නැත. තවදුරටත් වර්තමානයේ අත්හැර අනාගතයක් නැත. අතීතය අත්හැරීම ඉතා සුදුසුයයි මා හිතමි. අතීතය අත්හැරීම ඉතා සුදුසුයයි මා හිතමි. තවදුරටත් ආනාපාන සතියේ සමාධි භාවනාව මූලික කේන්ද්‍රගත වී ඇත්තේ නිදහස් මනසින් විශේෂිත හුස්මක් ගැනීම සහ හුස්මක් පිට කිරීමයි. මේ ක්‍රියාවක් කරන අතරම සිතුවිල්ලක් හෝ අදහසක් නොවේ. ඒ වර්තමාන ක්‍රියාවකි. වර්තමානයේ සිහි බුද්ධියෙන් කරන ඉතාමත් උතුම් කාර්යයකි. ඊයට සඳහා ප්‍රශ්න දෙකම මා සිතන ආකාරයයි. එය නිවැරදිද? මේ තමයි ප්‍රශ්න දෙක. ඒ කල්යාණ මිත්‍රයගේ ප්‍රශ්න දෙක. අන්තිමට අහන ප්‍රශ්නේ තමයි ඊයට සඳහා ප්‍රශ්න දෙකම මා සිතන ආකාරයයි. එය නිවැරදිද?
ඕකේ යන්න පුළුවනි. මේ වර්තමානයේ කියන්නේ මෙවලම වර්තමානයේ කියන්නේ ටූල් එකක් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඒ නිසා මේ වර්තමානයේ දිගටම ඉන්න නොවේ වර්තමානයේ වර්තමානයේ එන්නේ. එහෙම හිතන්න ගියොත් වර්තමානයේ සදාකාලිකයි. සදාකාලික එකම දේ වර්තමානයේ. අතීතයේ ඉවරයි, අනාගතයේ තාම ඇවිත් නැහැ. දිගටම තියෙන්නේ වර්තමානයේ කියලා. එතකොට අපි වෙනම ඡේදවාදයකට යනවා. ඒ කියන්නේ මේ නොවෙනස් වෙන විනාශ නොවන යමක් තියෙනවා කියන ඒ අන්තයට ගිහිල්ලා අපි මිත්‍යා දෘෂ්ටියට යනවා. ඉතින් බොහෝ විට සමාධියේදී එහෙම වෙන්න පුළුවන්. විපස්සනාවට නොවන සමාධියකදී වර්තමානයේ ඉන්න පුළුවන්. හරි සැහැල්ලුවක් තියෙනවා. කාලය කියන එක නවතිලා වගේ දැනෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, කෙනෙක් නිගමනයකට එන්න පුළුවන් මේ වර්තමානයේ තමයි වෙනස් නොවන එකම දේ. සදාකාලික වූ යමක් තියෙනවා. ඒ මේ මොහොත පමණයි. ඉතින් එහෙම හිතුවොත් නම්, ඒ නිගමනයට ආවොත් නම් ලොකු අමාරුවක වැටෙනවා. වර්තමානය කියන්නේ ටූල් එකක්, මෙවලමක් මිස මේ නිස්සාවක් නොවේ. කියන්නේ නිස්සාවක් කියන්නේ මේ මෝක්ෂය වගේ දෙයක් නොවේ. වර්තමානයේ කියන්නේ නිවීම වගේ දෙයක් නොවේ. එහෙම සිදුවීමක් නොවේ. ඒ සඳහා තියෙන හොඳම මෙවලම අත්‍යවශ්‍යම මෙවලම තමයි වර්තමානය. ඉතින් මෙවලමින් අපිට බොහෝ ලෞකික ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ලෝකෝත්තර ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ලෞකික වශයෙන් දිනුව අයත් ලෝකෝත්තර වශයෙන් දිනුව අයත් මේ දෙපිරිසම වර්තමානයේ කියන මෙවලම නිවැරදිව භාවිතා කිරීම නිසායි ඒ ජයග්‍රහණ ලැබලා තියෙන්නේ. අතීතයේ නිෂ්ප්‍රභා කරන්නත් පුළුවන් වර්තමානයේ. ඒ වගේම මේ අනාගතයේ පැත්තෙන් උපදින්න තියෙන කෙලෙස් ඒවා නූපදවා ඉන්නත් උත්සාහ කරන්න පුළුවන් වර්තමානයේ. වර්තමානයේ පමණයි මේ ක්‍රියා දෙකම කරන්න පුළුවන්. ඒ නිසා ඒ කල්‍යාණ මිතුරිය කිව් කාරණේ බොහොම ධර්මානුකූලයි කියලා කියන්න පුළුවනි. මේ වර්තමානයේ මෙවලමක් විදිහට අපිට ගන්න පුළුවන් නම් ටූල් එකක් විදිහට, ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිහට, එහෙමනම් ඒ ලොකු ප්‍රයෝජන රාශිය ආධ්‍යාත්මික ප්‍රයෝජන විතරක් නෙමෙයි ලෞකික ප්‍රයෝජනත් පුළුවන්. හැබැයි වර්තමානීය නිස්සාවක් විදිහට, පරමාර්ථයක් විදිහට දත්තොත් නම් ආපහු සංසාරෙට අහු වුණා වෙනවා.
හරි. ඊළඟ ප්‍රශ්නේ අපිට යොමු කරලා තියෙන්නේ තවත් කල්යාණ මිත්‍රෙක් මිතුරියක් ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කරලද ප්‍රශ්නය. The virtual reality or virtual reality is a common thing in the world. People buy land, houses. How do you categorize this new trend? Is it an illusion? The virtual reality is a common thing in the world. People buy land and houses. How do you categorize this new trend? It is an illusion.
මේ ප්‍රශ්නේ මට තේරෙන විදිහට සිංහලෙන් කිව්වොත් මේ ලෝකේ කියන්නේ සිතින් හදාගත්ත මායාවක්. virtual reality එකක්. හැබැයි ඒක මේ පොදු මායාවක්. ඒ නිසා තමයි ඔය ඉදමක් ගන්නවා, ගයක් හදනවා, මේවා පොදුයි. එහෙම කිව්වහම මොකක්ද ගත්තේ, කණ එකක්ද, බොන එකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉදමක් ගත්තා කිව්වහම දන්නවා මේ පොළවේ කොටසක් කියලා. හැබැයි මේ පොළවේ කොටසක් තියෙනවා කියන එක බොරුවක් නෙවෙයි. ඔය 10ක් 15ක් කෙනෙකුට තියෙනවා, අක්කරයක් දෙකක් තියෙනවා කිව්වහම ඒක බොරුවක් නෙවෙයි. එතන තිබෙන illusion එක තමයි එහි සදාකාලික අයිතිකරු මම කියලා හිතුවා. මට තමයි මේ ඊටම සදාකාලිකම අයිති. මම තමයි මේ පරම හිමිකව. මට ඕන විදිහට තමයි මේ ඊටම යමක් වෙනවා නම් වෙන්න ඕනේ. දැන් එහෙම මායාවක නම් ඉන්නේ එතන ලොකු අසහනයක්, ලොකු අපායක් හදාගන්න. ඉතින් මේ illusion කියන එක, මායාව කියන එක විවිධ ස්තරවලින් තේරුම් ගන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් ධර්මයේ ප්‍රායෝගික මායාව කියන්නේ රූපයක් නැහැ, සද්දයක් නැහැ, රහක් නැහැ, සුවඳක් නැහැ, ස්පර්ශයක් නැහැ, සිතිවිල්ලක් නැහැ කියන අර්ථයෙන් නෙවෙයි. රූපයක් තියෙනවා. තියෙනින් දැන් පේන්නේ, ඇහෙනවා, දැනෙනවා, විඳිනවා, හිතෙනවා. හැබැයි ඒවා අපිට අයිති නැහැ. අපිට ඒවා අපිට ඕන විදිහට දිගටම තියාගන්න බෑ. වෙනස් නොවෙන විදිහට අපිට ඒවා හදාගන්න බෑ. අපිට පාලනය කරන්න බෑ. හැබැයි එහෙම පුළුවන් කියලා හිතුවොත් ඒ හිතන කෙනා ලොකු අසහනයක් අදා ගන්නවා. ඉතින් පොදු මේවට කියනවා ධර්මයේ සම්මුති සත්‍යයන් කියලා. මේවා ඇත්ත. හැබැයි මේවා ඇත්ත වෙන්නේ ඇත්තයි කියලා පිළිගත්ත සම්මුතිය ඇතුලේ පමණයි. ඉන් එහාට ගියාම මේ කිසි දෙයක ඇත්තක් නැහැ. මේ කිසි දෙයක හරයකුත් නැහැ. දැන් ප්‍රත්‍තරන් හෝරිති හෝතිය මන්ති ලෝකෙ කවදත් තිබුණා. අවුරුදු 100කට 200කට කලින් නෙමෙයි කවදත් තිබුණා. හැබැයි ඒවට වටිනාකමක් දුන්නේ නැත්තම් නොදුන්න කාලෙක හිතින් ඇතේවට මිනිස්සු මරාගත්තේත් නැහැ, ගහගත්තේත් නැහැ, අයිති කරගත්තේත් නැහැ, උපුලියන්ට ගියේත් නැහැ. සාමාන්‍ය තිරිවාණ ගලක් වගේ ඉන්නේ. හැබැයි මේවට කවුරු හරි වටිනාකමක් දුන්නාම ඊට පස්සේ අපි ඒ වගේ වහලුන් බවට පත් වෙනවා. මේ තමයි ඉලූෂන් එක. මේ තමයි මායාව. මේවා තියෙනවා. මේ රත්තරන් තියෙයි. තිබුණාවේ මැණික් තියෙයි තිබුණාවේ. හැබැයි මේවට නැති වටිනාකමක් අපි දුන්නොත්. ඉතින් දුන්න මොහොතේ පටන් ඒ දෙය අපිට වැඩිය වටිනවා. අපි අපේ වටිනාකම අඩු වෙනවා. ඒ දෙෙහි වටිනාකම වැඩි වෙනවා. අපි නොවටිනාය බවට පත් වෙනවා. ඒ දේවල් අපේ ස්වාමීවරුන් බවට පත් වෙනවා. මේක තමයි මායාව. මේ මායාවෙන් නිදහස් වෙන්න බැරි වෙලා තමයි අපි මේ ඔක්කොම ප්‍රශ්න හදාගන්නේ. ඒ නිසා මේවා තිබුණත් එකයි නැතත් එකයි. හැබැයි මේවට නොදී යුතු වටිනාකම් නොදී ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මොනම ගැටලුවකටවත් මොනම මායාවකටවත් අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුජනන් වහන්සේ මේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන්නේ මේ සර්පේක් දැක්කද කියලා. මේ රංකහවණු තියෙන තැනක බුදුරජාණන් වහන්සේ විමසනවා සර්පේක් දැක්කද කියලා. ඉතින් මේක ඇල්ලුවොත් දෂ්ට කරනවා. ඉවලේ හෝ පසුව වටිනාකමක් නොදී සිටීම තමයි වටිනාකමක් නැති දේවල් වලට වටිනාකමක් නොදී ඉන්න පුළුවන් නම් ඒව ඇත්තටම තිබුණත් නොතිබුණත් අපි ඒවට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්.
ඒවත් තිබුණත් නොතිබුණත් ඒවට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එින් අදහස් කරන්නේ ඒවා තියෙනවා කියලා ඒ කෙනෙක් ඒව ලබා ගන්න උත්සාහ කිරීමේ වරදක් නැtei කියන එකද?
කෙනෙකුට අවශ්‍ය නම් ආහාර අවශ්‍ය නම් බඩගින්නට ආහාර ලබා ගන්නට වෙනවනේ. එතකොට ඇඳුමක් අවශ්‍ය නම් ඇඳුමක් ලබා ගන්නට වෙනවා. බෙහෙතක් අවශ්‍ය නම් බෙහෙතක් ලබා ගන්නට වෙනවා. පරමාර්ථ සත්‍යයේ මේ කොම නැහැ කියලා අපිට නොකා ඉන්න බෑ. වේත් නොබී ඉන්න බෑ. ඇඳුම් නැතුව ඉන්න බෑ. හුස්ම ගන්න නැතුව ඉන්න බෑ. ඉතින් ඒ ප්‍රායෝගික ඇත්ත බුදුදහම පිළිගන්නවා. ඒ නිසානේ මේවා මූලික අවශ්‍යතා කියා කියන්නේ හැමෝටම. ගිහි වේවා, පැවිදි වේවා, සෝවාන් වුණු, සකදාගාමි, අනාගාමි, අරහත්, බුදු පසේ බුදු, මහරහතන් වහන්සේලා මේ හැමදෙනාගේම මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා. එහෙම නැත්නම් මේවා කාටවත් ඕනේ නැහැ කියන්න පුළුවන්. ඒ අවශ්‍යයි. හැබැයි ඇඳුමක් ඇඳීම නෙමෙයි පරමාර්ථය. ඇඳුම කියන්නේ මාධ්‍යයක්. ඒකෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. විලිවසා ගැනීම, සබ්බිහත්වය, සීතල, රස්නේ දරා ගැනීම, මැසි මඳුරුවන්ගෙන් බේරීම, අවුවෙන් බේරීම, මේ වගේ ප්‍රායෝගික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න තියෙන මාධ්‍යයක් තමයි ඇඳුම, ආහාර, දෙහෙත්, ඔය හැම දෙයක්ම ගෙවල්. එහෙම නැතුව ගෙයක් හදා ගැනීම කවු මිනිසියෙක් වුණ ගෙයක් තියෙන්න ඕන. ගෙයක් හදා ගන්න ඕනේ. Tamante කියලා ගෙයක් තියෙන්න ඕනේ. ඒක වෙන ඒක මායාවක්. ඒක බොරුවක්. ඉතින් හැබැයි ඉන්න ගෙයක් ඕනේ. ඉන්න හැවණක් ඕනේ. හැවණක් ඕනේ කියන අදහසින් ගෙයක් හදා ගැනීම එක. හැබැයි මේ හැමෝටම ගෙවල් තියෙනවා. මට විතරයි නැත්තේ. මට ඉන්න තැනක් තිබුණත් ගෙයක් නැහැ නිසා ගෙයක් හදන්න ඕනේ. අහල පහල තියෙන ගෙවල් වගේ ගෙයක් මාත් හදන්න ඕනේ. ඊට වැඩිය ලොකු ගෙයක් හදන්න ඕනේ. එහෙම ගියොත් නම් අපි ලොකු සාංසාරික මායාවක අහු වෙලා අපිම දන්නේ අපි කොහේ යනවද කියලා. අවශ්‍යතාවයක් තියෙනවා නම් සැබෑ අවශ්‍යතාවයක් ජීවිත අවශ්‍යතාවයක් ඒ අවශ්‍යතාව ඉටු කරගන්න වෙනවා. පුළුවන් නම් ඉටු කරගන්න. ඉතින් බැරි නම් ඒක ඉවසන්ට උපේක්ෂාවෙන් ඉන්නත් සිදු වෙනවා. ඒ නිසයි මා කිව්වේ මේවා තිබුණත් නැතත් හිතේ අසහනයක් ඇති කරගන්න නැතුව රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මේවට නොදිය යුතු වටිනාකම් නොදී ඉන්න පුළුවන්.
හරි, පැහැදිලි. ඉතම පැහැදිලි. තව එක් ප්‍රශ්නයක් යොමු කළා තියෙනවා. ඊට ප්‍රශ්න අහපු කල්‍යාණ මිත්‍රෙක් තව ප්‍රශ්නයක් යොමු කළා තියෙනවා. මට තව ගැටලුවක් තියෙනවා. පුළුවන් ආතතිය නැති කර නෑ එක මොහොතක ඒ කරන දෙයට අවධානය යොමු කරන්න කිව්වා සර්. අපි පඩිපෙලක් වහිනවා කෝපයක් අල්ලගෙන. එතකොට අවධානයේ කෝපයක් අල්ලන් සිටීමටද පඩිපෙළ බහිනකොට කකුල්වල මාරුවටද අවධානය යොමු කරන්න ඕනේ වර්තමානයේ ඉන්න. මේක තමයි ප්‍රශ්නය. එතකොට ඔබතුමා කිව්වා නැවතත් ඒ ප්‍රශ්නේ කියනවා නම් ආතතිය නැති කරන්න එක මොහොතක ඒ කරන දේට අවධානය යොමු කරන්න කිව්වා. සර් අපි පඩිපෙළක් බහිනවා කෝපයක් අල්ලගෙන. එතකොට අවධානයේ කෝපයක් අල්ලන් සිටීමටද එහෙම නැත්නම් පඩිපෙළ බහිනකොට කකුල්වල මාරුවටද අවධානය යොමු කර යුත්තේ?
ඔය ආතතියක් එතන ඇති වෙන්න තියෙන හේතු මොනවද කියලා බැලුවොත් ආතතියක් එන්න සමහර විට මේ කෝපේ අපි තුමු කෝපේ පුරවලා තියෙන කෝපය කියලා මෙතන එහෙම කියන්නේ නැහැ පිළිලා තියෙස්ද කියලා. අපි තුමු පිළිච්ච කෝපයක් මොනවයින් හරි එතකොට මේක හැලෙයි. මේක තව කෙනෙකුට ගෙනියන දෙයක්. එතකොට හැලුනොත් මට ඒ දෙන්න බැරි වෙනවා. මට බැනුම් අහන්න වෙයි. දැන් තාපව පඩිපෙළ නැගලා ගිහිල්ලා මේ ආයෙත් ඒකක් හදන්න වෙනවා. දැන් මේ විදිහට එහෙම නැත්තම් මම හිමීට මේක හැලෙයි කියලා හිමීට පහගෙන ගියොත් එහෙනම් මේක තේක නිවෙන්න පුළුවන්. ඒතර මේක නිමිච්ච තේකක් ගෙනාවේ ඇයි කියලා හයි. එහෙම නැත්තම් මට බොන්න නම් ගෙනියන්නේ මටත් නිමිච්ච තේකක් තමයි බොන්න වෙන්නේ පඩිපෙළ පල්වැයි. දැන් මේවා හිතන්න ගියොත් නම් ඔන්න ලොකු ආතතියක් ඇති වෙනවා. ඒ නිසා මේ ඔක්කොටම කලින් හිතාගන්න. හිතන්න තියෙන ටික ඔය තේක කෝපේ අතට අරගෙන පඩිපෙළට එක පඩියක එක් කකුලක් තියලා ඊළඟ පඩියට කකුල උස්සලා ඒ පඩියට දෙවෙනි පඩියට කකුල තියන්න කලින් තනි කකුලෙන් හිටගෙන එක අතකින් කෝප්පෙත් අල්ලගෙන හිතන්න තියෙනවා හිතන්න ගියොත් නම් ලොකු ආතතියක් එන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම ඔය දෙකම කරන්න කලින් හිතන්න තියෙන ටික හිතන්න. මේක කොයි වේගෙන්ද යන්න ඕනේ කොහොම කෝප්පිය අල්ලගත්තොත්ද හැලෙන්න පුළුවන් කියලා මේක පීරිසියක් උඩ තියන් ගියොත් පහසුද පොඩි බෑග් එකක දාන් ගියොත් ඊට වැඩිය පහසුද මේ ටික කලින් හිතලා සැලසුමක් හදලා ඒක ඒ ටික හදාගෙන ඊට පස්සේ වර්තමානයේ ඉඳගෙන යන්න. ඒකට උගක් ඒවා හිතන්න ඕනේ නැහැ. කොහොමත් මේ අපි මේ පඩියක් පේනවා ඊළඟ පඩියක් පේනවා තුන්වෙනි පඩියක් පේනවා අපිට මේ හරියටම අඩිය තියන්න තියෙන පඩිය විතරක්ම බලන්න බෑ කාටවත්. අපි බැලුව ගමන් තව පඩි 3-4ක් පේනවා. කෝප්පෙත් පේනවා. ඒකට මෙතන මේ සිහියට කියනවා පොදු සිහියක් කියලා. ජෙනරල් අවයනස් එකක්. ඒ කියන්නේ එක දෙයකට කේන්ද්‍රගත නොවුණු දැන් භාවනා කරනකොට හුස්මට විතරක් කේන්ද්‍රගත වුණු සිහියක් තියාගන්න පුළුවන්. හැබැයි ක්‍රියාවකදී එහෙම බෑ. එතකොට අපි කරන්නේ පොදු සිහියක් තියාගන්නවා. ජෙනරල් අවයනස් එකක් කියලා. එතකොට එතනදී එකම දෙයකට නෙවෙයි කිසියම් අරමුණු කීපයකට සක්මන් භාවනාවේදීත් එහෙමයි. කෝපයක් ඇති නැති වුණත් අපේ යටිපතුල්ට දැනෙන දේ ධනිස නැමෙන දිග ඇරෙන දේ සමහර ඉදිරියෙන් කෙනෙක් සක්මන් කරනවා නම් එයත් එක්ක තමන්ගේ තියෙන දුර පරතරය හැරෙන්න තැනක් තියෙනවා නම් සමහර මුලක් තියෙනවා නම් පාදයේ උස්සන්න ඕනේ කියනවා. මේ වගේ පොදු සිහියක් කාරමනක නෙමෙයි හැබැයි අත්‍යවශ්‍යම වුණු ඒ මොහොතේ තියෙන අරමුණු කීපයක් පිළිබඳ අවධානයේ සිහිය තියාගෙන ඉන්න පුහුණු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අර වාඩි වෙලා එක දෙයකට හිත යොමු කරන් සිටීම පමණයි කරන්න වෙන්නේ. ඒක නෙමෙයි සතිපට්ඨාන කියන්නේ. ඒ ආරම්භයක් පමණයි. ඊට පස්සේ අපි සතිපට්ඨානෙන් එනවා සති සම්පජඤ්ඤේට. සති සම්පජඤ්ඤේ කියන්නේ සිහිනුවණින් කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණේ. එතනදී ඒ වෙලාවේ ලැබෙන අරමුණ ඒ හඳුනාගෙන ඒක දැක්විය යුතු ප්‍රතිචාරය ඒ මොහොතේම දක්වන්න පුහුණු වෙනවා. ඉතින් කෝප්පේ ටිකක් ඇලවෙනව දකිනකොට අපිට කෝප්පේ සම්බර කරගන්න ඕනේ. ඒක දිහා බලන්න. හැබැයි මේ මොහොතේ අපිට පුළුවන් ඒ පඩිය නවතින්න. නැවතිලා කෝප්පේ සම්බර කරගෙන ඇවිදින් පටන් ගන්න පුළුවන්. එතකොට තව පඩි කීපයක් යන්න පුළුවන් කෝප්පේ ඇලවෙලා ඒ තේක හැලෙන්නේ නැති වෙන්නේ. ඒතර කෝප්පේ ගැන ලොකු 100කින් යන්න ගියොත් එහෙම වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ අරමුණු දෙක තුනක් සමබර කරගෙන කොහොමද ජීවත් වෙන්නේ? හරියට කඹේ කැවිදිනවා වගේ මේ ජීවත් වීම. මේ පුහුණුව තමයි ඔය සති සම්පජන්ණයෙන් අපි ලබා ගන්න ඕනේ. ඒ නිසා පැහැදිලිව වෙන් කරගන්න හිත එකඟ කර ගැනීම එකක්. සිහිනුවණින් ජීවත් වීම තව දෙයක්. සිහිනුවණින් ජීවත් වෙන්න ඕනි කියන තැනට එන්න සූදානම් වෙන්න, ඒ සඳහා පුහුණු වෙන්න.
හොඳයි, අපි තවදුරටත් ඉතිරි විනාඩි කීපය තුළ මේ සාකච්ඡා ඉදිරියට අරන් යන්න සූදානම් වෙනවා. ඒ සඳහා ඔබට ආරාධනා කරනවා කල්යාණ මිත්‍රයන්ට කිසියම් කෙනෙකුට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට. ඒ වගේම තමයි නැවත නැවතත් කියන්න අවශ්‍ය වෙනවා අපිට, අපි ඉතාමත් වාසනාවන්තයි අපේ උපුල් නිසාත ගමගේ අපි ගුරුතුමන් සමග මෙවැනි සංවාදයකට නිරන්තරව අපිට එතුමන්ගෙන් උපදෙස් ලබා ගැනීමට, මෙවැනි ඉතාමත් වටිනා කාලයක් ලබා ගැනීමට ලැබීම අපි සියලු දෙනාගේම වාසනාවක්. ඒ වගේම පෞද්ගලිකවම මා බොහොම වාසනාවන්තයි කියනවා සිතනවා. මොකද මේ වැඩසටහන පුරාවටම එතුමා සමග සංවාදයේ දිමින් එතුමාගෙන් ප්‍රශ්න ඇසීමට සමහර වෙලාවට මා එකම ප්‍රශ්නය වෙනස් ආකාරයෙන් අහනවා. ඒ මටත් දැනෙන අය ප්‍රශ්න ඊට කලින් අහලා තියෙන බව. හැබැයි මම ඒ ගැටලු සහිතව මම හිතන්නේ මම හරිම වාසනාවන්තයි මේ වැඩසටහන මේ වීමට මට ලැබීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මා කරන පරිදි ඔබ සියලු දෙනාගේම, කල්යාණ මිත්‍ර සියලු දෙනාගේම ආදරෙන් ඉල්ලා සිටිනවා මෙම වැඩසටහන අපි රෙකෝඩ් කරලා තියෙනවා, පටිගත කරලා තියෙනවා. නැවත ශ්‍රවණය කිරීමෙන් ඔබගේ සිතේ ඇතිවෙන කුකුසන් සැකයන් දුරු කර ගැනීමට උදව් වෙනවා කියලා මා සක්සුදස්සේ දන්න නිසා මා සියලු දෙනාට ආරාධනා කරනවා නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් මේන් ලබන ප්‍රයෝජනය වැඩි කර ගන්නා ලෙසට. ඒ වගේම නැවත වරක් ආරාධනා කරනවා ලබන වැඩසටහන සඳහාත් අපි ලබන මාසයේ 5 වෙනි දින සුසංගීත 10 වෙනි වැඩසටහන ක්‍රියාත්මක කරන්න තීරණය කළා තියෙනවා. අපිට මාතෘකාවකුත් ලැබුණා ආතතිය ගැන. ඔබගේ ගැටලු තියෙනවා නම් යොමු කරන්න. ඒ ගැටලු සමග විකෘතුමා සමගින් සාකච්ඡා කිරීමෙන් ඔබට ඇති වෙන ප්‍රශ්න වලට උත්තර සැපීමට අපි උත්සාහ කරනවා. හොඳයි, අවසාන වශයෙන් මා කැමති කිසියම් කෙනෙකුට, කල්යාණ මිත්‍රයෙකුට, මිතුරියකට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ගුරුතුමාට යොමු කිරීමෙන් ඒට උත්තර ලබා ගැනීමට මේ විනාඩි කිහිපය වෙන් කිරීමට. හොඳයි, සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා. අද ඉතාමත් සාර්ථක වැඩසටහනක් අවසන් කළ බව මට හැඟෙනවා ලැබුණු ප්‍රශ්න වලින්, අපේ ගුරුතුමාගෙන් ඒ සඳහා ලැබුණු පිළිතුරු වලින්. ඉතාමත් වටිනා වැඩසටහනක් අවසානයේ සමාපි මේ දකින්නේ. අවසාන වශයෙන් අපේ ගුරුතුමාගෙන් මම මේ වැඩසටහන සාරාංශගත කොට අපිට ඉදිරිපත් කරන ලෙස විනාඩි කිහිපයකින් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය අපි උත්සාහ කරනවා වර්තමාන ජීවත් වෙන්න. හැබැයි තවදුරටත් ඒ පහසු වන කාරණයක් නොවන බව, එය පහසු වෙමින් පවතිනවා අපිට. හැබැයි ඒ තරම්ම පහසු කාරණයක් නොවේ. ඒ සඳහා අවසාන වශයෙන් ඔබතුමාගේ පණිවිඩය ලබා දෙමින් මේ වැඩසටහන අවසන් කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
කල්‍යාණ මිත්‍ර වෛද්‍යතුමනි, කල්‍යාණ මිත්‍ර හිතවතුනි, ඔබතුමා කියූ පරිදි බොහෝම අභියෝගාත්මක සහ ප්‍රායෝගික අදහස් ප්‍රශ්න ගැටලු රාශියක් අද වැඩසටහනේදී ලැබුණා, අහන්න ලැබුණා, උත්තර දෙන්නත් ලැබුණා. ඒ වගේම මේ එන්න එන්න මේ ඔබතුමා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න මේ අමාරු වේගෙන තමයි යන්නේ. පළවෙනි වැඩසටහනේ තිබිච්ච පහසුව මේ නවවෙනි වැඩසටහන වෙනකොට දැන් නෑ, දැන් ටිකක් අමාරුයි හිතන්ට වෙනවා. ඉතින් ඒ ගැන සතුටුයි. ඔබතුමා මුලින්ම මේ අමාරු ඉදාන්න නැතුව ටිකක් දුර එක් කරන් ඇවිල්ලා මේ අපහසුතාවේ අමාරුව අත්දකින්න දීම හොඳයි. පළවෙනි වැඩසටහන එමු නැත්නම් නවත්තන්ට වෙනවනේ. කොහොම හරි මේ වර්තමානයේ එක අපහසුයි කියන එක පිළිගන්න වෙනවා. මොනවද පහසුයි කියන්නේ? මා කලින් කිව්වා වගේ අඹේක යනවා වගේ උඩ තියෙන කඹේක යනවාගේ කාර්යයක් තමයි වර්තමානයේ ජීවත් වීම කියන්නේ. අතීතයේ කියන වම් පැත්තට අනාගතයේ කියන දකුණු පැත්තට ඕනේ වෙලාවක වැටෙන්න පුළුවන්. ඒ වැටෙන්න වීරියක් ඕනේ නැහැ. වීරිය නැති වෙච්ච ඕනෑම වෙලාවක වැටෙන්න පුළුවන් සම්බරතාව. ඉතින් වැඩිපුර වෙන්නේ වැටීම තමයි. වැටුණට කමන්නේ ආයෙත් හැබැයි මේ කඹේ අපි අතර තියෙන නොපෙනෙන පැහැණකින් අපි වර්තමානයේ කියන කඹේ බැඳිලා තියෙන්නේ හරියට රබර් පටියකින් වගේ. ඉලාස්ටික් පටියකින් වගේ වර්තමාන මොහොතයි මිනිස්සයයි දෙන්න සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ තමයි සතිය සිහිය කියන්නේ. ඉතින් උපතින්ම මේ සිහිය තියෙනවා. මිනිස්සය කියන්නේ ඒයි. මිනිස්ස උසස් මනසක් කියන්නේ මිනිස්ස හිතට උපන් ගතියක් ඉන්බෝන් ක්වලිටියක් තමයි උපන්න ස්වභාවයක් තමයි උපතින්ම ලැබෙන ස්වභාවයක් තමයි සිහිය. ඒ සිහිය කියන්නේ වර්තමාන මොහොතත් සමග තිබෙන අදෘශ්‍යමාන සම්බන්ධය. ප්ලාස්ටික් පටියකින් රබර් බෑන්ඩ් එකකින්. ඉතින් වෙන්නේ මේක ඕනම දෙයක සීමාවක් තියෙනවනේ. මෙහෙම වැටුනහම ආපහු ඇදිලා එනවා වර්තමානයේ. ආපහු වැටුනහම ආයෙත් ඇදිලා එනවා. හැබැයි ඉතින් එහෙම කී වාරයක් වැටෙනවද කී වාරයක් ඇදිලා එනවද එහෙමම කියලා මේක කැඩෙන්න පුළුවන්. මේ රබර් බෑන්ඩ් එක කැඩෙන්න පුළුවන්. කියන සිහිය නැති වෙන්න පුළුවන් නැවත ඇති නොවන විදිහට. දැන් දැනුත් අපේ සිහිය නැති වෙනවා. හැබැයි නැති වුණාට නැවත ඇති වෙනවා. ඒ නිසා තමයි අපි අර ඔබතුමා කිව්ව නියුරෝසියා තත්ත්වයෙන් සයිකෝසියා වලට යන්නේ නැත්තේ. හැබැයි මේ රබර් බෑන්ඩ් එක කැඩුනොත් එහෙම අපිට මට හිතෙන විදිහට මේ සයිකොටික් තත්ත්වයකට යන්න වෙනවා යයි. කියන්නේ ආපහු එන්න බෑ එහෙම කියොත්. මේ වර්තමානයේට ආපහු එන්න බෑ. ඉතින් එහෙමයි අපිට හම්බ වෙනවා අතීතයේ සිද්ධ වෙච්ච සිද්ධියක් ඇතුලේ තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ ගැන තමයි හැම වෙලෙම කතා කරන්නේ. කියන්නේ එක්කෝ අඬන්නේ එක්කෝ තරහ ගන්න එච්චරයි. මේ දැන් ඉන්නේ 2022 කිව්වට ඒක නිකන් ඉලක්කමක් විතරයි. ඇත්ත මොකද්ද එයාට දැන් අවුරුදු 10කට විතර කලින් වෙච්ච සිදුවීමක් ඒ වෙච්ච වියෝවක්. ඒ වියෝ විතරයි ඇත්ත. ඒ වියෝව තාමත් වෙනවා. එතන තමයි ඉන්නේ. ඉතින් මම දන්නේ මේකට බෙහෙත් තියනවද කියලා වර්තමානයේට කෙනෙක්ගේට වර්තමානයේත් එක්ක තියෙන සම්බන්ධය නැති වුණොත් ආයි වර්තමානයේට එන්න පුළුවන් බෙහෙතක් තියනවද කියලා ඖෂධයක් ඩ්‍රග් එකක්. හැබැයි ඒ නිසා තමයි මේ සිහිය ශක්තිමත් කරගන්න කියන්නේ වර්තමානයේත් එක්ක තියෙන සම්බන්ධය තව තවත් තහවුරු කරගන්න. වැටුණට කමක් නැහැ. හැබැයි වැඩි වෙලාවක් වැටිලා ඉන්නේ නැතුව ආපහු වර්තමානයට එන්න අපි දන්න සියලුම භාවනා ක්‍රම සක්මන් භාවනාව ක්‍රියා භාවනා ආනාපාන සතිය එතකොට ඇහෙන ශබ්ද ගැන තියෙන භාවනා දැනෙන සංවේදනා මේ ඕනම උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් මේ මොහොතට අපව එන්න. මේ වැටුණට කමක් නැහැ ඉක්මනින් මේ මොහොතට එන්න. ඒ තුලින් අර සතිය කියන ඉලාස්ටික් පටිය රබර් බෑන්ඩ් එක වඩවඳා ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙන්න වෙන්න වැඩි ඈතකට යන්න කලින් අපව අපිට નિરાයාසයෙන්ම වර්තමානයේට එන්න පුළුවන්. මේ තමයි මේ අභ්‍යාසයේ තියෙන වැදගත්ම ප්‍රතිඵලය. කාලයක් පුහුණු වන විට નિરાයාසයෙන් අතීතයටත් යනවා. හැබැයි નિરાයාසයෙන්ම වර්තමානයටත් යනවා. નિરાයාසයෙන්ම අනාගතයට යනවා. નિરાයාසයෙන්ම වර්තමානයට නැවත එනවා. උත්සාහයකින් තොරව එතන ලොකු සතුට ප්‍රමෝදයක් තියෙනවා. මේ මොහොතේ ජීවත් වීම තරම් සතුටක් ප්‍රමෝදයක් තවත් නෑ. ඔබතුමා කිව්ව අර පසුතැවීම බියසක සංකා නැති මේ මොහොත. ඉතින් ඒ නිධානය අපි හැමෝටම තියෙන. හැම වෙලේම තියෙන. ඒ නිධානය ආරලා ගොඩ ගන්න කියන එකයි මේ වැඩසටහනෙන් අපි දෙන්න යන පණිවිඩය. අවදත් දෙන පණිවිඩය, අදත් දෙන පණිවිඩය. මේ සඳහා ඔබතුමාගෙන් මේ ලැබෙන දායකත්වය බොහොම පිං වෛද්‍යතුමනි. මේ සංගීත වැඩසටහන් මාලාව ආරම්භ කරන්නට යෝජනා වුණු දවසේ පටන් ඒ සියලුම වැඩසටහන් සඳහා ඔබතුමා බොහොම ලෑස්ති වෙලා ඇවිත් ක්‍රමානුකූලව මේ සංවාදයේ ඉදිරියට ගෙනියනවා. අහන හැම දෙනාටම වැඩි ප්‍රයෝජනයක් ලැබෙන විදිහට ඒ ප්‍රේක්ෂක හැම දෙනාම නියෝජනය වෙන විදිහට ඒ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. කවුරුත් දන්නවා ඔබතුමා එන්නේ කාර්ය බහුල වෙනවා. නිල්ලම නිසාත් ඔබතුමා කාර්ය බහුල වෙනවා. වෘත්තිය නිසාත් ඔබතුමා කාර්ය බහුල වෙනවා. හැබැයි මේ කාර්ය බහුලත්වයේ ඇතුළෙත් බොහොම සැහැල්ලුවෙන් මේ සඳහා කාලය වෙන් කරගෙන තියෙනවා. ඒ ගැන නිල්ලම භාවනා මධ්‍යස්ථානයේ දේශනා ප්‍රකාශක මණ්ඩලයේ මේ වැඩසටහනට සජීවීව සම්බන්ධ වුණු හැමදෙනාගේ පුණ්‍යානුමෝදනාව කෘතවේදී ඔබතුමාට පිරිනමන්ට කැමැති. ඔබතුමා නිදුක් නිරෝගීව දීර්ඝායස ලබන්නට මේ පින හේතු වේවා, වාසනා වේවා කියා. ඒ වගේම මේ වැඩසටහන් සඳහා බොහොම ශ්‍රමදායකත්වයක්, මූල්‍යදායකත්වයක්, එමෙන්ම අනිකුත් සංවිධාන දායකත්වයක් ලබා දෙන සියලුම කල්යාණ මිත්‍රයන්ට, හිතවතුන්ට හැම දිනාගේම සතුට, පුණ්‍යානුමෝදනාව කෘතවේදීව පිරිනමන්ට කැමැති හිතවතුනි, මේ අපිට ලැබෙන අවසාන අවස්ථාව කියන ඒ මේ මොහොත හැර ඊළඟ මොහොතක් ගැන අපිට තියෙයිද නැද්ද කියන්න බැරි අවිනිශ්චිත තැනක ඉඳගෙන මේ මොහොත අපි නාස්ති කරනවා නම් ආයි මොහොතවල් ලැබී කියා ඊට වඩා මෝඩකමක් නෑ, අපරාධයක් නෑ. ඒ නිසා මේ මොහොතින් ගන්න තියෙන ප්‍රයෝජනේ අපි පරිම වශයෙන් ගමු, ඒ සඳහා වීර්ය කරමු කියන චේතනාවෙන් මේ අද මේ පෙබරවාරි මාසයේ සුසංහිත වැඩසටහනින් සමුගනිමු. සෑම දිනකටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා.